සද්ධාවන්ත පින්නතුනි, හැම දිනාම ටික වෙලාවක් ධර්ම ශ්‍රවණය කරන්නට සූදානම් වෙන්නේ. අද ධර්ම දේශනාවෙහි දායකත්වයෙන් දරන්නේ දෝහා කටාරෙහි සේවය කරන අසේල අලුත්ගේ මහත්මා, වත්සල අලුත්ගේ මහත්මිය, දෙවානි අලුත්ගේ දියණිය, මහරගම අමරා ජස්ටින් මල්ලිකා මහත්මිය, ගුණදාස අලුත්ගේ මහතා සහ දේසි මහත්මිය විසින්. පින්ක මෙහි අරමුණ 2021 නොවැම්බර් මස 13 වන දිනට මාස 21කට ඉහතදී මිය පරලෝ යන්නට දුණු අකිල චන්දිර අලුත්ගේ පුතණුවන්ට පුණ්‍යානුමෝදනා කරමින්, ඒ පුතණුවන්ට අකල් මරණ වලට ගොදුරු නොවි උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීම පිණිස මේ කුසල් හේතු වේවා කියන ප්‍රාර්ථනාව ඇතිව, ලෝයස කිසිම දරුවෙක් එබඳු අකල් මරණයකට ගොදුරු නොවේවා කියන ප්‍රාර්ථනාවත් ඇතිව, පරම්පරාවේ මිය පරලෝගී අවශේෂ ඥාතීන්ටත් පුණ්‍ය අනුමෝදනා කරමින් මේ ධර්ම දේශනාවෙහි දායකත්වයේ දරන. අකිල චන්දිර අලුත්ගේ පුතණුවන් මිය පරලෝගී තැන් පටන් මාසයකට වතාවක් අඛණ්ඩව මේ ධර්ම දේශනා මාලාව සිදු කරගෙන ආවා. මෙවර සිදු කරන්නේ 21 වැනි ධර්ම දේශනාව. මාස 21ක් මුළුල්ලේ අඛණ්ඩව මේ දේශනා පෙළ සිද්ධ කරන්නට යෙදුණා. ඒ තුලින් බලාපොරොත්තු වෙන්නේ පුතණුවන්ගේ භවගමන සුවපත් කරන්නට, කිසියම් ආත්ම භාවයකවත් අකල් මරණවලටපත් නොවෙන්නට ආශිර්වාද කරන්නට, ඒ වගේම චතුරාර්ය සත්‍ය අවබෝධය සඳහා මේ කුසල් හේතු වේවා කියන ප්‍රාර්ථනාව පෙරදරි කරගෙන මව්පියන් සහෝදරිය ආච්චි අම්මලා සීයලා ඇතුළු ඒ ඥාතීන් විසින් අඛණ්ඩව මේ පින්කම් මාලාව සිද්ධ කරා. අද දවසෙත් ඒ පින්නතුන් දායකත්වයේ දරමින් අපට ආරාධනා කරන්නට යෙදුනේ ප්‍රාණඝාතයෙන් වැළකීම සහ අභයදානය මාතෘකා කොටගෙන අද ධර්ම දේශනාව සිදු කරන හැටිය. ප්‍රාණඝාතයෙන් වැළකීම කුසලයක්, અભේදානය කුසලයක්. එතකොට මේ දෙකම බොහොම සමීපව යන කුසල් දහම් දෙකක්. නමුත් එකම කුසලය නෙමේ, පැහැදිලිව කුසල ක්‍රියාවන් දෙකක්. ප්‍රාණඝාතය සිද්ධ නොකර සිටීම, ඒ කියන්නේ සත්ව ඝාතනයෙන් වැළකීම දස කුසල කර්මපතයන්ට අයිති උසස් කුසලයක් හැටියටයි ධර්මයේ දැක්වෙන්නේ. අකුසල කර්මපත 10ක් දැක්වෙනවා. ප්‍රාණඝාත, අදත්තා දාන, කාම මිත්‍යාචාර කියන කයින් සිදුවෙන අකුසල් 3යි, ඒ වගේම මුසාවාද පිසුනා වාච පරුසා වාච සම්පප්පලාප කියන වචනයෙන් සිද්ධ වෙන අකුසල් හතරයි අවිද්‍යා ව්‍යාපාද මිත්‍යා දෘෂ්ටි කියන සිතින් සිද්ධ වෙන අකුසල් තුනයි මේ විදිහට අකුසල කර්මපත 10ක් ධර්මයේහි පැහැදිලි කරනවා ඊට ප්‍රතිවිරුද්ධ පැත්ත කුසල කර්මපත හැටියට දක්වනවා ප්‍රාණඝාතයෙන් වැළකීම අදත්තා දාණයෙන් වැළකීම කාමමිත්‍යචාරයෙන් වැළකීම මුසාවාදයෙන් වැළකීම පිසුනා වාචයෙන් වැළකීම පරුසා වාචයෙන් වැළකීම සම්පප්පලාපයෙන් වැළකීම ඒ වගේම අවිද්‍යාවෙන් වැළකීම හෙවත් අනවිද්‍යාව ව්‍යාපාදයෙන් වැළකීම හෙවත් අව්‍යාපාදය මිත්‍යා දෘෂ්ටියෙන් මිදීම හෙවත් සම්‍යක් දෘෂ්ටිය කියන මේ කරුණු 10 දස කුසල කර්මපත හැටියටයි දක්වන්නේ. එතකොට එහි පළවෙනි කාරණේ තමයි ප්‍රාණඝාතයෙන් වැළකීම ප්‍රාණඝාතයෙන් වළකින්නට පුළුවන් නම් ඒ සතුන් නොමරා සිටීම උසස් වූ කුසලයක් හැටියට කුසල කර්මපතයක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒ වගේම අපට හැකි අවස්ථාවල මරණයට ගොදුරු වෙන්නට යන සත්වයින්ගේ ජීවිතය ආරක්ෂා කරන්නට පුළුවන් නම් ඒකත් ඒහා සමීපව යන ප්‍රබල කුසල කර්මයක්. තමන් ඝාතනය නොකිරීමත් ඝාතනය වෙන්නට යන සතෙකුගේ ජීවිතය ආරක්ෂා කර ගැනීම. එතකොට මේ දෙක සමීප යනවා කියලා කියන්නේ අපි මේ ඉහතදිත් පැහැදිලි කරලා දීලා තියෙනවා ප්‍රාණඝාතයෙන් වැළකීම කියන මේ කාරණය හුදෙක් විරතියට පමණක් සීමා කරලා අපේ සීලය සම්පූර්ණ වෙන්නේ නැහැ. සීලේහි කොටස් දෙකක් තියෙනවා. නොකල යුතු දේ නොකර සිටීම සහ කල යුතු දේ කිරීම. එතන නොකල යුතු දේ තමයි සතුන් මැරීම නොකල යුතුය. එතන ප්‍රාණඝාතයෙන් වැළකීම අවශ්‍යයි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා මේ සිල්පදයේ සමාදන් වුණහම හුඟක් දෙනා කල්පනා කරන්නේ අපි සතුන් මැරීමෙන් වැළකී සිටීම ප්‍රමාණවත් කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ මේ ශික්ෂාපදයේ පැහැදිලි කරනකොට කරුණු 6ක් දක්වනවා. ඒ කරුණු 6ෙන් කරුණු 3ක් නොකල යුතු දේවල් කරුණු 3ක් කල යුතු දේවල් කොහොමද ඒක පැහැදිලි කරන්නේ පාණාතිපාතා පටිවිරතෝ මිහිත දණ්ඩෝ මිහිත සත්තෝ ලජ්ජී දයාපන්නෝ සබ්බ පාන භූත හිතානුකම්පී විහෙරත. එතකොට පාණාතිපාතා පටිවිරතෝ ප්‍රාණඝාතයෙන් වළකිනෝ මිහිත දණ්ඩෝ දණ්ඩු මුගුරු පස්සකින් තබලා ඒ කියන්නේ දණ්ඩු මුගුරු වලින් සත්තුන්ට හිංසා කරන්නේ නැහැ. ඊළඟට මිහිත සත්තෝ සියුම් අවියාද වලින් සත්වයින්ට හිංසා කරන්නේ නැහැ. ඒ තමයි නොකල යුතු කාරණා තුන. ප්‍රාණඝාතය කරන්නේ නැහැ. ඒ වගේම දඬු මුගුරු වලින් හිංසා කරන්නේ නැහැ. අවියාද වලින් හිංසා කරන්නේ නැහැ. ඊළඟට කල යුතු කාරණා තුන තමයි ලජ්ජී දයාපන්නෝ සබ්බපාන භූත හිතානුකම්පී විහෙරති. ලජ්ජී කියලා කියන්නේ ඒ ප්‍රාණඝාතයට ලැජ්ජා ඇති කෙනෙක් බවට පත් වෙනවා. ඒක මනසේ උසස් වූ ගුණයක්. ලජ්ජාව හැටියට අද බොහෝ දෙනා හඳුනාගන්නේ ගුණයක් නෙමෙයි දුර්ගුණයක්. ලජ්ජා බය කියලා බොහෝ දෙනා අද සලකන්නේ ද්වේෂ මූලික මානසික තත්ත්වයක්. නමුත් ධර්මයේහි ලජ්ජා බය හැටියට හඳුන්වන්නේ උසස් වූ ගුණාංග දෙකක්. සැබෑවට ගුණාංගයක් හැටියට ලජ්ජාව අපි ගත්තහම එහි තියෙන්නේ පාපයට තියෙන ලජ්ජාව, වැරදි කරන්නට තියෙන ලජ්ජාව, අනුන්ට හානි කරන්නට තියෙන ලජ්ජාව. ඊට පසුබාන ගතිය තමයි පොත්තප්පේ හැටියට හඳුන්වන්නේ. නමුත් අද හුඟක් දෙනා කල්පනා කරන්නේ තමන් කරපු පාපේ හෙළි වෙනවටයි ලැජ්ජා වෙන්නේ. තමන් කරපු පාප කර්මයට තමන්ට දුක් විපාක විඳින්නට සිද්ධ වෙනවටයි බය වෙන්නේ. එහෙම නැත්නම් පව්කම් කරන්නට නෙමෙයි. එතන තියෙන්නේ පාපය නිර්ලජ්ජීව සිද්ධ කරනවා, නිර්භයව සිද්ධ කරනවා. නමුත් ඒක හෙළි වෙයි කියලා හෝ එහෙම නැත්නම් ඒකෙන් දුක් විපාක විඳින්නට වෙයි කියලා තමන් ඒකට යම්කිසි නොකමැත්තක් මනසේ ඇති කරගන්න. අන්නේ නොකමැත්ත තමයි අද බොහෝ දෙනා ලැජ්ජාව බය හැටියට හඳුනාගෙන තියෙන්නේ. එතන තියෙන්නේ ගුණයක් නෙමේ, එතන තියෙන්නේ ද්වේෂ මූලික වූ දුර්ගුණයක්. ඒ නිසා ඒ කාරණෙත් අපි මෙතනදී පැහැදිලි කරගන්න ඕන, වෙන් කරගන්නට ඕන. සැබෑ ලැජ්ජා බය හැටියට ධර්මයේ හඳුන්වන්නේ පව්කම් කරන්නට තියෙන ලැජ්ජාවයි. ඒක ගුණයක්. පාපය හෙළි වෙනවට, තමන්ගේ වැරද්ද අනිත් අය දැනගන්නවට, තමන්ට දුක් විඳින්න වෙනවට ඇති වෙන ලැජ්ජා බය කියලා කියන්නේ එතන ඇති වෙන්නේ ද්වේෂ මූලික මානසික තත්ත්වයක්. ඒක උසස් ගුණයක් නෙමෙයි. ඒ නිසා මේ කාරණා දෙක අපි වෙන්කොට හඳුනා ගන්නට ඕන. ඒතර බුදුරජාණන් වහන්සේ මෙහිදී පැහැදිලි කරන්නේ ප්‍රාණඝාතයෙන් වළකිනවා වගේම ඒතනත්තා ප්‍රාණඝාතයට ලැජ්ජා ඇති කෙනෙක් බවට පත් වෙන්නට ඕන. එතකොට තමයි ප්‍රාණඝාතයෙන් වළකින්නේ. ඒක එක්තරා ගුණයක්. ඒක මනසේ අවදි කරගන්නට ඕන මානසික ගුණාංගයක්. ඊළඟට දයාපන්නෝ සියලු සත්වයින් කෙරෙහි දයාව ඇති කෙනෙක් බවට පත් වෙනවා. සබ්බපාන භූත හිතානුකම්පී විහෙරති සියලු සත්වයන්ටම හිතවත් බවක් ඇතිව මෛත්‍රී පූර්වක හැඟීමකින් කටයුතු කරන. එතකොට ඒ හිතවත් බව මෛත්‍රී පූර්වක බව කියලා කියන්නේ අන් අයට යහපතක් වෙනවා දකින්නට කැමති බව, ඒ සඳහා උනන්දු වෙන බව. එතකොට මම සත්තු මරන්නේ කියලා විතරක් ඉඳලා හරියන්නේ නැහැ. සත්තු නොමරනවා වගේම අන්නේ සත්වයින්ගේ ජීවිතය සුරක්ෂිත කරන්නටත්, සුරක්ෂිතව ජීවත් වෙනවා දකින්නට කැමති වෙන්නටත්, ඒ සඳහා උනන්දු වෙන්නටත්, ඒ සඳහා ක්‍රියාත්මක වෙන්නටත් අවශ්‍යයි. එතකොට තමයි අපේ සීලය පූර්ණ වෙන්නේ, ඒ සීලය ගුණයක් බවට පරිවර්තනය වෙන්නේ. සීලෙන් අමනක් සෑහීමටපත් වෙන්නේ නැතුව ඒ ගුණයක් බවට වර්ධනය වෙන්නට පුළුවන් වෙන්නේ මේ කියන ගුණාංග දියුණු කරගත්තා. එතකොට සීලය ඔය කාරණා දෙකෙන්ම සම්පූර්ණ වුණහම එතන අංග සම්පූර්ණ සීල ප්‍රතිපදාව. ඒක සාංසාරික වශයෙන් වර්ධනය වෙන්නට පුළුවන් පාරමිතාවක් හැටියට වැඩෙන සීල ප්‍රතිපදාවක් බවට පත් වෙන්නේ ඔය ගුණාංග දෙකෙන්ම යුක්ත වුණොත්. මොකද්ද ගුණාංග දෙක? නොකල යුතු දේ නොකර සිටිනවා, කල යුතු දේ කරනවා. වාරිත්‍ර සහ චාරිත්‍ර. එහෙම නැත්නම් විරති සහ සමාදාන. ඒ අංශ දෙකෙන්ම සම්පූර්ණ වෙන්නට ඕන. එතකොට ප්‍රාණඝාතයෙන් වැළකීම කියලා කියන්නේ විරතිය, නොකල යුතු දේ නොකර සිටීම. අභයදානයයි කියලා කියන්නේ කල යුතු දේ කිරීම. එතකොට අපි සත්තු මරන්නේ නැහැ කියලා විතරක් නිහඬ වෙන්නේ නැතිව සත්වයින්ගේ ජීවිත සුරක්ෂිත කරන්නට මා විසින් කුමක්ද සිද්ධ කරන්නේ? ඒ සඳහා යමක් මම කරලා තියනවද? එහෙම කල්පනා කරලා බලනකොට ඔය අංශ දෙකෙන්ම අපේ ජීවිතය පරිපූර්ණ නම් තමයි ඒ ශික්ෂාපද, එහෙම නැත්නම් ඒ සීලය අංග සම්පූර්ණව අපි පුරුදු පුහුණු කළා කියලා සතුටු වෙන්නට පුළුවන් වෙයි. එතකොට ප්‍රාණඝාතය අකුසලයක්, ප්‍රාණඝාතයෙන් වැළකීම කුසලයක්. ඒ වගේම અભයදානය කුසලයක්. ප්‍රාණඝාතය ඇයිද අකුසලයක් වෙන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකෙහි උපදින්නා වූ සෑම සත්වෙක්ම යම් කර්ම ශක්තියක් ඇතිව මේ ලෝකෙහි ජීවත් වෙන්නට සුදුසු ආයු කාලයක් ඇතිව තමයි උත්පත්ති ලබන්නේ. ඒතර ස්වභාවිකව මරණයට පත් වෙනවා නම් එක්කෝ ගෙනාපු කර්ම ශක්තිය අහෝසි වෙලා මැරෙන්නට ඕන, එහෙම නැත්නම් ලබාපු ආයු කාලය අවසන් වෙලා මැරෙන්නට ඕන, එහෙම නැත්නම් ওই දෙකම අවසන් වෙලා මරණයට පත් වෙන්නට ඕන. හතරවෙනි අවස්ථාව තමයි ආයුෂත් තිබියදී, කර්ම ශක්තියත් තිබියදී කෙනෙකුගේ ජීවිතය අහෝසි වෙන්නට පුළුවන්. එතකොට ඒ අහෝසි වීමත් ඒතනත්තා සතු සාංසාරික කර්ම ශක්තියක් මත වෙලා ස්වභාවිකව සිද්ධ වෙනවා නම් ඒකත් ස්වභාවික සංසිද්ධියක් වෙනවා. නමුත් සමහර අවස්ථාවල ඒතනත්තාට අකාලේ මේ යන්නට කර්ම ශක්තියක් තියෙනවා, ඒ කර්ම ශක්තිය ක්‍රියාත්මක වෙන්න අපි ඒකට මැදිහත් වෙනවා. එතකොට ඒතනත්තාට ස්වභාවිකව කර්ම වේගය තමයි ක්‍රියාත්මක වෙන්නේ. නමුත් අපි ඒකට මැදිහත් වීම නිසා අපි අමතර අකුසල කර්මයක් ජනිත කරගන්න. උදාහරණයක් හැටියට අපි නිතරම සිහිපත් කරනවා මුගලන් හාමුදුරුවන්ට හොරු තැළුවා. එතකොට උන්වහන්සේට තැළුම් කාලා පිරිනිවන් පෑන්නට සිද්ධ වුණේ පෙර භවයක මව්පියන්ට තලලා ඝාතනය කරපු අකුසල කර්ම විපාකය. එතකොට උන්වහන්සේට විපාකත්වයට පැමිණුනේ උන්වහන්සේ විසින්ම ජනිත කරගත්තු කර්ම ශක්තිය. නමුත් ඒ කර්ම ශක්තිය විපාක දෙන්නට යම්කිසි පුද්ගල පිරිසක් ඉදිරිපත් වුණා. අර මිත්‍යා දෘෂ්ටික පිරිසක් එකතු වෙලා සැලසුම් කරලා තමයි උන්වහන්සේට හැලුවේ. එතකොට උන්වහන්සේගේ කර්ම ශක්තිය ක්‍රියාත්මක වෙලා විපාකත්වයට පත් වුණාට ආයුෂ තිබියදී, ජීවත් වීමේ කර්ම ශක්තිය තිබියදී අර අමතර පිරිසක් එකතු වෙලා උන්වහන්සේගේ ජීවිතය අහෝසි කරන්නට ක්‍රියාත්මක වීම හේතු කොටගෙන ඒ පිරිස විසින් බරපතල වූ අකුසල කර්මයක් සිද්ධ කරගත්ත මතු සසරේ තමනුත් අප්‍රමාණ ආත්ම භාවවල ඒ විදිහට තැලුම් කාලා අකාලේ මියදෙන්නට හේතුවේ. එතකොට මුගලන් හාමුදුරුව පෙර භවයක තමන්ගේ බිරිඳගේ කීම අහලා මව්පියන්ට තලලා ඒ අයට ජීවත් වෙන්නට කර්ම ශක්තිය තිබියදී, ජීවත් වෙන්නට ආයු කාලය තිබියදී, ආයුෂත් කර්මයක් තිබියදී අකාලේ මරණයට පත් කළා තමන්ගේ ඕනකමට. එතකොට ඒ විදිහටම තමන්ගේ ජීවිතයටත් ඒකෙන් බලපෑම් ඇති කළා. එතකොට අර මිත්‍යා දෘෂ්ටික පිරිසත් එබඳුම කර්මයක් සිද්ධ කරගන්නවා, ඒ කර්මය කොපමණ කාලයක් විපාක දෙයිද කියලා නිශ්චය කරන්නට බැරි තරම් බරපතල පාප. මෙන්න මේ විදිහට ප්‍රාණඝාතය අකුසලයක් වෙන්නේ ඇයිද? ඒ සත්වයාට ජීවත් වීමේ සුදුසුකම් තිබියදී අපි ඉදිරිපත් වෙලා ඒ සත්වයාගේ ජීවත් වීමේ අයිතිය, ජීවත් වීමේ සුදුසුකම අහෝසි කරනවා නම් ඒක අප විසින් විශ්ව ධර්මය අනුව කරන්නා වූ බරපතල අපරාධයක් වෙනවා. ඒ අපරාධයේ විපාකය තමන්ට විඳින්නට සිද්ධ වෙනවා. ඒ හිත දූෂ්‍ය වීම නිසා මානසික කිලුටක් ඇති වෙනවා. ඒ කියන්නේ අනුන් නසන්නට ඕන, අනුන් ඝාතනය කරන්නට ඕන කියලා සිතන සිතුවිල්ලම හිත කිලිටි කරන කර්මයක් බවට පත් වෙනවා. ඒ වගේම අනේකව ඝාතනය කිරීම නිසා කර්ම විපාකයක් හැටියට මතු සසර ගමනේ තමන්ටත් අකාලේ මරණයට පත් වෙන්නට සිද්ධ වෙනවා. මේ විදිහට කුසල කර්මයක වුණත් අකුසල කර්මයක වුණත් කොටස් දෙකක් පවතිනවා. මානසික කොටස සහ භෞතික කොටස. මානසික කොටස තමයි ඝාතනය කරන්නට ඕනේ කියලා සිතන සිතුවිල්ල. ඒ පාපකාරී හැඟීමම අකුසල කර්ම. ඒ කර්මයේ විසින් දුගතිහි උපද්දවන්නට පුළුවන්, සිත කිලිටි කරන්නට පුළුවන්, නිවන් මගෙන් අපිව දුරස්ත කරන්නට පුළුවන්. ඒ වගේ බොහෝ හානි සිද්ධ කරනවා. සිත කිලිටි කිරීම නිසා නිවන් මගෙන් දුරස් වෙනවා, දුගතිහි උපදින්නට හේතු වෙනවා. ඒ වගේම පැහැපත් ශක්තිමත් මානසික තත්ත්වයක් නැතුව යනවා. ඒ බඳු අනර්ථයක් ඒ මානසිකව අකුසල් කර ගැනීමෙන් පමණක් උනත් සිදු වෙනවා. ඊළඟට අපි ඉදිරිපත් වෙලා තව කෙනෙකුගේ ජීවිතය භෞතික වශයෙන් විනාශ කළහම අපේ සිත දූෂ්‍ය වීම පමණක් නෙමෙයි ලෝකෙටත් හානියක් වෙලා තියෙනවා. එතකොට ඒ හානිය අපට උපනුපන්න ආත්ම භාවයන්හිදී බාහිරව අපටත් විඳින්නට සිද්ධ වෙනවා. ඒක ඉපදුනාට පසුව ලැබෙන විපාකයක් හැටියට. එතකොට අර මානසික ක්‍රියාවලිය උත්පත්තිය සඳහා හේතු වෙනවා. ඒක හඳුන්වනවා ප්‍රතිසන්දි විපාකයයි කියලා. ඊළඟට ඉපදුනාට පස්සේ ලැබෙන විපාකය හඳුන්වනවා ප්‍රවෘත්ති විපාකයයි කියලා. ප්‍රවෘත්ති විපාකය කියලා කියන්නේ ඉපදුණු තැනැත්තාට ජීවත් වෙන කාල සීමාව තුල ලැබෙන විපාකය. එතකොට අන්‍ය සත්වයේ ජීවත් වෙන කාල සීමාව තුල අපේ ජීවිතය අහෝසි කරන්නට කටයුතු කළා නම් අපටත් ජීවත් වෙන කාල සීමාව තුල අපේ ජීවිතය අහෝසි වෙන්නට කරුණු පැමිණෙනවා. මෙන්න මේ විදිහට ප්‍රාණඝාතයේ අකුසලයක් වෙන්නේ ලෝකයේ හේතුඵල ක්‍රියාවලිය ස්වභාවිකව ක්‍රියාත්මක වෙන්නට ඉඩ නොදී ඊට අපිමැදිහත් වෙලා අපේ ඕනෑකමට ඒ ක්‍රියාවලියට බාධා කළහම හානි පමුණුවහම ඒ හානිය, ඒ බාධකය තමන්ටත් සසර ගමනේ අත්විඳින්නට වෙනවා වැපුරු දෙහි ඵලය හැටියට. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ තව කෙනෙකුගේ ජීවිත විනාශ කිරීම අකුසලයක් හැටියට මේ කාරණා දෙක නිසා. මොකක්ද කාරණා දෙක? තමන්ගේ හිත කිලිටිවීම සහ ලෝකෙට අනර්ථයක් සිද්ධ වීම. එතකොට අපි ධර්මදේශනාවේ මාතෘකාව හැටියට අද මාතෘකා ගාථාව හැටියට සජ්ජායනා කළේ ධම්මපදයේ දණ්ඩවග්ගයේ සඳහන් වෙන ගාථා ධර්මයක්. සබ්බේ තසන්ති දණ්ඩස්ස සබ්බේ සං ජීවිතං පියං අත්තානං උපමං කତ୍වා නහනේය නඝාතය. සබ්බේ තසන්ති දණ්ඩස්ස, සියලු සත්වයෝම දඬුවමට බියපත් වෙනවා, තැති ගන්නවා. තමන්ට කායික මානසික පීඩාවක් ලෝකේ කවුරු හරි ඇති කරනවා නම් ඒකට අපි කැමති නැහැ. ඒකෙන් අපි තැති ගන්නවා, බියපත් වෙනවා, කම්පණයටපත් වෙනවා. සබ්බේ තසන්ති දණ්ඩස්ස. සබ්බේ සං ජීවිතං පියං, සියලු සත්වයින්ටම ජීවිතේ ප්‍රියයි. එහි මුල් ගාථාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සබ්බේ භායන්ති මච්චුනෝ. දඬුවමට තැති ගන්නවා, මරණයට බියපත් වෙනවා. ඒ මරණයට බියපත් වෙන්නේ ඇයිද? සබ්බේ සං ජීවිතං පියං, සියලුම ප්‍රතඥ සත්වයින්ට ජීවත් වීම ප්‍රියයි. එනිසා අත්තානං උපමං කତ୍වා න හනෙය න ඝාතය. තමන්ව උපමාවට අරගෙන අනිත් අයට හිංසා කරන්නට එපා, අනිත් අය ඝාතනය කරන්නට එපා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒතර තමන් උපමාවට ගන්න කියලා කිව්වේ මම කැමතිද දඬුවම් විඳින්න. මම කැමතිද ලෝකයේ අන් අයගෙන් කායික මානසික පීඩාවන් ලබන්න. මම කැමතිද අන් අය ඉදිරිපත් වෙලා මාව ඝාතනය කරනවට, මගේ දිවි තොර කරනවට. ඉතින් එකකටවත් මම කැමති නැතිනම් තමන්ව උපමාවට අරගෙන අනිත් අයටත් එහෙම නොකර සිටින්න. අනිත් අයත් දඬුවමට බයයි, අනිත් අයත් කායික මානසික පීඩාවන් නැති කරනවට කැමති නැහැ. එය ජීවිතයට ප්‍රියයි. ඒ අයත් මරණයට කැමති නැහැ. එහෙමනම් මම මරණයට අකමැති වෙනවා වගේම අන්‍ය සත්වයොත් මරණයට අකමැති. මම ජීවත් වෙන්නට කැමති වෙනවා වගේම අන්‍ය සත්වයොත් ජීවත් වෙන්නට කැමති. මම දඬුවම් විඳින්නට කායික මානසික පීඩාවන්ට ලක් වෙන්නට කැමති නැතුව වගේම අන්‍ය සත්වයොත් කායික මානසික පීඩාවන්ට ලක් වෙන්නට කැමති නැහැ. අන්න ඒ විදිහට තමන් ගැන හිතලා තමන්ව උපමාවට අරගෙන තමන්ව උදාහරණයට අරගෙන ලෝකයේ අන්‍ය සත්වයින්ට හිංසා කිරීමෙන් සහ ඝාතනය කිරීමෙන් වළකින්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. තොර ජීවත් වීමේ කැමැත්ත තිබියදීම, ජීවත් වීම සඳහා කර්ම ශක්තිය සහ ආයු කාලය තිබියදීම අපි ඉදිරිපත් වෙලා යම් සත්වයෙකුගේ ජීවත් වීමේ අයිතිය අහෝසි කරනවා නම් සිත කිලිටි වීම නිසාත් ඒ අකුසල කර්මයක් වෙනවා, ලෝකයට අනතුරු වීම නිසාත් ඒ අකුසල කර්මයක් වෙනවා. ඒ දෙආකාරයෙන් සිද්ධ කරගන්නා වූ කර්ම ශක්තිය අපට සසර ගමනේ දුගති ආත්ම භාවවල උපදින්නටත්, උපදින බොහෝ ආත්ම භාවවල අකල් මරණ වලට ගොදුරු වෙන්නටත් හේතු වෙනවා. ඒ නිසා කරන මොහොතේ අනර්ථයක් තමන්ටත් අනුන්ටත්, විපාක දෙන මොහොතේ තමන්ටත් අනුන්ටත් අනර්ථයක්. ඒ නිසා එබඳු ක්‍රියාවන් අකුසල කර්ම, පාප කර්ම හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එනිසා යම් කිසි කෙනෙක් තමන් උපමාවටගෙන තමන් පිළිබඳව හිතලා, ලෝකය ගැන හිතලා අනුන්ට හිංසා නොකොට සිටිනවා නම්, අනුන්ව ඝාතනය කිරීමෙන් වළකිනවා නම්, ඒ ප්‍රාණඝාතයෙන් වැළකීම කුසල කර්මයක් කියන බව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ කුසල කර්මය දෙආකාරයකින් තමන්ට විපාක දෙනවා. අනුන් ඝාතනය නොකර සිටින්නට උත්සාහ කිරීම, අදිෂ්ඨාන කිරීම, ඒ සඳහා කැපවීම තමන්ගේ සිත පිරිසිදු වෙන්නට හේතු වෙනවා. ඒ වගේම අන්‍ය සත්වයින්ගේ ජීවිත සුරක්ෂිත කිරීම, එහෙම නැත්නම් ඝාතනය කිරීමෙන් වැළකීම තමන්ට අකල් මරණ වලට ගොදුරු නොවි දීර්ඝාස භුක්ති විඳින්නට එය හේතුවක් වෙනවා. ඊළඟට අපි සිහිපත් කළා અભේදානමේ කුසලය. ප්‍රාණඝාතයෙන් තමන් වළකිනවා වගේම අන්‍ය සත්වයින්ගේ ජීවිත වෙනත් ක්‍රමයකින් විනාශ වෙන්නට යනවනම්, ඒ අපට පෙනෙනවා නම්, දැනෙනවා නම්, ඒ తත්වයේ වළක්වන්නටත් අපට ක්‍රියාත්මක වෙන්නට පුළුවන්. ඒක ප්‍රාණඝාතයෙන් වැළකීම කියන ක්‍රියාවලියේම දිගුවක් හැටියට, එහෙම නැත්නම් විරතිය සහ සමාදානයේ හැටියට, ඒ සීල ශික්ෂාව පූර්ණත්වයට පමුණවා ගැනීමක් හැටියට අපට ඉදිරි පියවරක් හැටියට ක්‍රියාත්මක වෙන්නට පුළුවන්. අපි ඝාතනය කරන්නෙත් නැහැ. හැබැයි සත්වයකට ජීවත් වෙන්න කර්ම ශක්තියක් තිබියදී, ආයු කාලයක් තිබියදී වෙනත් හේතු සාධක නිසා අකාලයේ මේ යන්නට කරුණු පැමිණෙනවා නම්, ඒවා වළක්වන්නට අපට ක්‍රියාත්මක වෙන්න පුළුවන්. කොහොමද වළක්වන්නේ? මොනවද එහෙම ජීවිතේ විනාශ වෙන්නට පැමිණෙන කරුණු? ප්‍රධාන වශයෙන්ම වෙනත් සත්වයෙකු විසින් තවත් සත්වෙක් ඝාතනය කරන්නට පෙළඹෙනවා නම්, එබඳු අවස්ථාවල ඒ ඝාතනයෙන් මුදවා ගත හැකිනම් එය උසස් වූ અભේදානමේ කුසලය. અભය කියලා කියන්නේ බිය නොවීම. එතකොට නිර්භය භාවය. බියටපත් වීම සත්වයින්ට මහ දුකක්. එතකොට බිය දුරු කරන්නට පුළුවන් නම් එය અભය දානය. ඉතින් ලෝකේ සත්වයින් බිය වෙන කාරණා අතර ප්‍රධානම කාරණේ තමයි සබ්බේ භායන්ති මච්චුනු, මරණයට ඇති වෙන බිය. මරණ බය තමයි ලෝක සත්වයින්ට ඇති වෙන ප්‍රධානම බිය. ඒ ප්‍රධානම බියෙන් ඒ සත්වයා නිදහස් කරන්න පුළුවන් නම්, ඒ කියන්නේ මරණ බයෙන් නිදහස් කරන්න පුළුවන් නම්, ඒක තමයි උසස්ම અભේදානයක් හැටියට හැඳින්වෙන්නේ. එතකොට මරණ බයෙන් නිදහස් කිරීමට අමතරවත් અભේදානය දෙන්නට පුළුවන්. ඒ කොහොමද? දඬුවම් විඳින්නට කරුණු පැමිණෙනකොට, ඒ වගේම කායික මානසික පීඩාවන්ට ලක් වෙනකොට, ඒ පීඩාවන්ගෙන් ඒ දුක් දුම්නස් වලින් සත්වයා මුදවා ගන්නට පුළුවන් නම්, ඒකත් અભේදානයක් තමයි. නමුත් සමාජයේ මරණයෙන් නිදහස් කර ගැනීම තමයි ප්‍රධාන અભේදානයේ හැටියට මහජනයාගේ සිත්වලට කාවැදිලා තියෙන්නේ. ඒකට හේතුව අර සියලුම અભේදානයන් අතර ජීවිත දානය, තමයි සත්වයාට ලොකුම අභේදීමක් හැටියට සැලකෙන්නේ. ඉතින් අපි කුසල් දහම් කරනකොට තේරුම් ගන්නට ඕන ජීවිතේ රැකීම උසස්ම අභේදානයයි, ඉන් මෙපිට තව පුංචි පුංචි කාරණා වලින් සත්වයින්ට පැමිණෙන බිය තැතිගැන්ම දුරු කරන්නට පුළුවන් නම් ඒවත් අභේදාන කුසලයේ හැටියටම තමයි සැලකෙන්නේ. එතකොට ප්‍රධාන වශයෙන් තව කෙනෙක් විසින් තවත් සත්වයෙකුගේ ජීවිතය විනාශ කරන්නට පෙළඹෙනවා නම් එබඳු තැන්වලින් ඒ අයගේ ජීවිත ආරක්ෂා කර ගැනීම, මිනිසෙක් විසින් තව මිනිසෙක්ව ඝාතනය කරන්නට පෙළඹෙනවා නම් ඒ ඝාතනය වෙන්නට යන මිනිසයාව එයින් රැකගන්නට අපට ක්‍රියාත්මක වෙන්න පුළුවන් නම්, ඒ වගේම මිනිසෝ විසින් සිය දිවි නසා ගන්නට උත්සාහ කරනකොට එයින් ඒ සත්වයාගේ ජීවිතය ආරක්ෂා කර දෙන්නට පුළුවන් නම් ඒකත් උසස් වූ අභේදානයක්. ඒ කියන්නේ වෙනත් මිනිසෙක් විසින් ඒ මිනිසයාගේ ජීවිතය විනාශ කරන එක වළක්වනවා වගේම තමන් විසින්ම තමන්ගේ ජීවිතය විනාශ කරගන්නට දරන ප්‍රයත්නයක් අපට වැළැක්විය හැකි නම් උසස් වූ අභේදානයක්. ඒ කියන්නේ පෙනතුනේ ජීවිතය තොර කරගන්නට තමන් විසින්ම ක්‍රියාත්මක වෙන්නේ බොහෝ විට ජීවිතයේ નિસරු බව දැකලා නෙමෙයි, යම් යම් කලකිරීම හේතු කොටගෙන ඒ වගේම ලෝකයෙන් පලිගන්නට හරි තමන්ගෙන් පලිගන්නට හරි හිතාගෙන තමන් කැමති විදිහට ජීවත් වෙන්නට ඉඩ නැත්නම් මේ ජීවිතේ මට අවශ්‍ය නැහැ කියන තීරණයට නිගමනයට පැමිණෙනවා. එතකොට අඥානකම නිසා, මුලාව නිසා, ද්වේෂ සහගත බව නිසා, අගතිගාමී බව නිසායි එබඳු තීරණයකට පැමිණෙන්නේ. ඉතින් අපට සදාකාලිකවම පුද්ගලයන්ගේ ජීවිතය රකිමින් ආරක්ෂා කරන්නට නොහැකි වුණත් යම් අවස්ථාවක දිවි තොර කරගන්නට උත්සාහ කරනවා නම් සුළු කාල සීමාවකට හරි ඒ ජීවිතය ආරක්ෂා කරන්නට පුළුවන් නම් ඒක උසස් වූ අභේදානමේ කුසලයක් වෙනවා. ඒ වගේම සතෙක්ව ඝාතනය කරන්නට යම් මිනිසෙක් ඉදිරිපත් වෙනවා නම් ඒ සතාගේ ජීවිතය ආරක්ෂා කර ගැනීම, හුඟක් වෙලාවට ගවයන් නිදහස් කර ගැනීම, එළුවන් කුකුලන් ආදී සතුන් නිදහස් කිරීමට බොහෝ මහජනයා ඉදිරිපත් වෙනවා අභේදානයේ හැටියට. එතනදි සිද්ධ වෙන්නේ මිනිසයා විසින් අවශේෂ සත්වෙක් ඝාතනය කරන්නට කරුණු යෙදෙනකොට එයින් ඒ සත්වයා ආරක්ෂා කර ගැනීම. ඉතින් එහෙම ආරක්ෂා කළා වුණත් සමහර වෙලාවට ඒ සතුන්ගේ ජීවිතේ බොහෝ කාලයක් රැකෙන්නේ නැති වෙන්න පුළුවන්. අපි හිතමු ගවයා ගව ඝාතකාගාරයෙන් අපි ආරක්ෂා කරගෙන මුදල් දීලා අරගෙනනෝ ඇවිදින් ගහේ ගැට ගහලා තියෙනවා, සමහරලාට ඉවුරක් පහලට පැනලා ගෙලහිර කරගෙන මරණයටපත් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් වෙනත් හේතුවකින් ජීවිතක්ෂයටපත් වෙන්නත් පුළුවන්. ඒ සතාට අකාලේ මැරෙන්නට ප්‍රබල කර්ම ශක්තියක් තියෙනවා නම් අපිට 100ට 100ක් ඒක වළක්වන්න නොහැකි වෙන්න පුළුවන්. නමුත් අපේ උත්සාහය ඒ සතා ටික වෙලාවක් හරි ජීවත් කරවන්නට නම් ඒ අපේ උත්සාහය තුළ අපේ මනෝභාවයේ යහපත් නිසා යහපත් කුසලයක් මානසිකව සිද්ධ වෙනවා. එය හිත පිරිසුදු වෙන්නට, සුගතිය උපදින්නට, කෙලෙස් නසන්නට, නිවන් දකින්නට අපට උපකාර වෙනවා. ඒ වගේම විනාඩි කිහිපයකට, පැය කිහිපයකට, දින කිහිපයකට හරි අපිට සතෙකුගේ ජීවිතය ආරක්ෂා කරලා තියන්නට පුළුවන් නම් ඒ කුසලය අපට සසර ගමනේ අකල් මරණ වලින් ගොදුරු වෙලා දීර්ඝායු සම්පත්තිය සලසා ගන්නට හේතුවක් වෙනවා. අපි මෙතනදී විශේෂයෙන් අවධාරණය කළ යුතු කාරණයක් තියෙනවා. දැන් අභේදාන කුසලයක් සිද්ධ කරනකොට සමහර වෙලාවට සතෙකුගේ ගොදුරක් හැටියට ග්‍රහණය කරගත්තු සත්වයෙකුගේ ජීවිතය ආරක්ෂා කරනවා කියන තැන. එහෙම සතෙකුගේ ගොදුරක් හැටියට ග්‍රහණය කරගන්න සතෙකු අපට මුදවන්නට තියෙන ඉඩකඩ බොහොම සීමා සහිතයි. ඒ කියන්නේ අපි හිතමුකෝ දැන් ගැරඬියෙක් විසින් ගෙම්බෙක් අල්ලගන්න. එහෙම අල්ලගත්තන් පස්සේ බොහෝ දෙනා කල්පනා කරන්නේ අර ගැරඬියට පීඩා කරලා, තලලා, හිංසා කරලා, වැලි ගහලා, භූමිතෙල් ගහලා හරි අර ගෙම්බව නිදහස් කරගත්තොත් හරි කියලා. දැන් එතකොට එක සතෙකුගේ ජීවිතයක් රකින්නට ගිහිල්ලා තව සතෙකුට පීඩා කරන. එක සතෙකුගේ ජීවිතය රකින්නට ගිහිල්ලා තව සතෙකුගේ ආහාරය නැති කරන. එහෙම කරන්න අපට අයිතියක් නැහැ. එතකොට ඒ සතාගේ ආහාරය ප්‍රාණයක් ආරක්ෂා කරගන්නට අපට යුතුයකමක් පවතිනවා. නමුත් ඒ යුතුයකම අපට ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙන්නේ ගොදුරක් බවට ග්‍රහණය කරගන්නට පෙර ආදු. අපි හිතමු ගැරඬියා ගෙම්බා පසුපස පන්නාගෙන යනකොට අපට රකින්න පුළුවන්. එතකොට තාම ගොදුරක් බවට පත් වෙලා නැහැ. එතකොට ගෙම්බා මේ ලෝකයේ නිදහස් සතෙක් හැටියට පවතින්නේ. හැබැයි මරණ බියක් පැමිණෙනවා. අනතුරක් පැමිණෙනවා. ඒකින් වළක්වා ගන්නට පුළුවන්. හැබැයි ගෙම්බා ගැරන්ඩියා විසින් ග්‍රහණය කරගත්තට පස්සේ අපි ගැරන්ඩියාට තලල ගෙම්බා අයින් කරන්නට යනවා නම් එතන වෙනම අකුසල කර්ම ගොන්නක් අපි සිද්ධ කරගන්නෝ වේශ මූලිකව සතෙකුට හිංසා කරලා. එතකොට අපේ මූලික ඉලක්කය වෙන්නේ අර ගෙම්බා නිදහස් කිරීම වුණාට ඒ මූලික අදහස පාදක කොටගෙන අපි වෙනම අකුසල කර්ම ගොඩක් රැස් කරගන්න. ඒක යෝග්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම තමයි අපි තේරුම් ගන්නට ඕන එහෙම සතෙකුගේ ගොදුරක් බවට ග්‍රහණය කරගත්තු සතෙක්ව බේරා හැරියා වුණත් එක පැත්තකින් අර සතාට ආහාරය අහිමි වෙනවා. ඒ කර්මය අපි කරපින්නා ගන්නවා. අනිත් පැත්තෙන් අර දත් පහරවල් වැදිලා විස දල වැදිලා ඒ විස ශරීර ගත වුණන් පස්සේ අර සතා විඳවලා මැරෙන තැනටපත් වෙනවා. එතකොට විඳවලා මැරෙන්නේ නැති වෙන්නට අපට සාතු සප්පායම් කරන්න පුළුවන් නම් ඒක ශ්‍රේෂ්ඨයි. හැබැයි එහෙම වුණත් තව සතෙකුගේ ගොදුරක් අපට අහෝසි කරන්නට අයිතියක් මේ විශ්වය තුල ඇත්තේ නැහැ. මොකද හැම සතෙක්ම ජීවත් වෙන්නට ඕන. ජීවත් වීම සඳහා සමහර සත්තු සතුන්වම තමයි ගොදුරු කරගන්නේ. ඒක ආහාර චක්‍රයේ ස්වභාවය. අපට ඕන වුණාට සත්තු ආරක්ෂා කරන්නට එහෙමනම් ඉතින් අපි මේ ගොදුරක් බවට පත් වෙන්නට කලින් ඒ සඳහා ක්‍රියාත්මක වෙන්න ඕන. ගොදුරු කරගත්තාට පස්සේ ඒකට අතපොවන්නට ගියොත් අපි නොහිතන විදිහේ අකුසල කර්ම ජනිත කරගන්නට එය හේතුවක් වෙන්නට පුළුවන්. ඉතින් ඒ නිසා අභේදාන දීමේදී අපි මෙබඳු කරුණු ගැනත් විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕන. ඊළඟට ගවඝාතකාගාරයකට වගේ ගෙන ගියාම අපි එතනින් ඒ සතාව නිදහස් කරන්න සමහර වෙලාවට මුදල් දීලා නිදහස් කරන්න උත්සාහ කරනවා. එතකොට ඒ ඝාතනය සඳහා ගෙන ගිය අය අර ගවයාගේ වටිනාකම වගේ තුන් ගුණයක් විතර සමහරකට මුදලක් කියනවා. කිව්වෙන් පස්සේ සමහරු කල්පනා කරන්නේ අපි පින්කමක් නේ කරන්නේ. ඒ නිසා කේවල් කරන එක හොඳ නැහැ. මේ කියන ගාන දීලා ගන්නට ඕන. තව වැඩිපුර ඉල්ලන ඕන නම් ඒ ගාන හරි දෙන්න ඕන. එහෙම කියලා බොහොම සද්භාවයෙන් මුදල් දීලා ගන්නවා. හැබැයි එහෙම ගත්තා වුණාට අර අපි දෙන මුදල අරගෙන ඒ මනුස්සයා සමහරලාට තව ගවය 3 දෙනෙක් ඝාතනය කිරීමට රැගෙන එන්න පුළුවන්. එතකොට එක ගවයක් නිදහස් කරන්න අපි මුදල් දෙනවා. අපි දෙන මුදලින්ම ගවය 3 දෙනෙක් ගෙනල්ලා ඝාතනය කරන්නට ඉඩ තියෙනවා. ඉතින් ඒ නිසා අපි ඒ විදිහට මුදල් ගෙවලා සතුන් නිදහස් කරනකොටත් වඩා බුද්ධිමත් වෙන්නට ඕන. වඩා ප්‍රඥා සම්ප්‍රයුක්තව ඥාන සම්ප්‍රයුක්තව කල්පනා කරලා කටයුතු කරන්නට ඕන. අපි කරන ක්‍රියාවෙන් තවත් හානියක් සිදු කරන්නට ඉඩ නොසැලසෙන විදිහට. ඉතින් එහෙම කරනකොට අපිට ටිකක් වෙහෙසෙන්න වෙනවා. ඒ කියන්නේ අපි හිතමු ගවඝාතකාගාරයට ගෙනියන්නට පෙර හත්වම අපට ඒ සතා නිදහස් කරගන්න පුළුවන් නම්. ඒ කියන්නේ සමහර වෙලාවට ගවයෙක් හදන කෙනෙක් ඒ ගවයව විකුණන්නේ හදාගන්න බැරිකම නිසා හරි, එහෙම නැත්නම් Tamanට නඩත්තු කරගන්න බැරිකම නිසා හරි, Tamanට ප්‍රයෝජනයක් නැතිකම නිසා හරි, Tamanට මුදල් අවශ්‍යතාවය නිසා හරි, මේ කවර හෝ හේතුවක් නිසා. එතකොට ඒ Taman ළඟ හිටිය ගවයා ගවඝාතකාගාරයට විකිණීම තුලින් ඒ මිනිස්සයාත් අකුසල කර්මයක් කරගන්න. එතකොට අපිට එතනටම මුදල් දීලා ගන්නට පුළුවන් නම් ඒ මිනිස්සයාත් අකුසලයෙන් නිදහස් කළා වෙනවා, ගවයාගේ ජීවිතයත් ආරක්ෂා කළා වෙනවා. අපි දෙන මුදල නැවත ගවයෙකු ඝාතනය වෙන්නට යොදවන්නේත් නැහැ. ඒකට හැම පැත්තෙන්ම කුසලය අංග සම්පූර්ණව, පරිපූර්ණව, ඥාන සම්ප්‍රයුක්තව සිදු කරගන්නට පුළුවන් වෙනවා. ඒ විදිහට කටයුතු කරන්නට පුළුවන් නම්. නමුත් ඉතින් ඒක පහසු නෑ. ගවඝාතකාගාරයට ගිහිල්ලා අපි මුදල් දීලා ගවයෙක් නිදහස් කරන තරම් ලේසියෙන් පහසුවෙන් කරන්න බෑ. හුඟක් සෙවිල්ලෙන් ඉන්නට ඕන, බොහෝ දෙනාට දැනුවත් කරලා තියන්නට ඕන. ඊළඟට ඒ ගවයා විකුණන්න සූදානම් වෙනකොටම අපි අතේ මුදල් තියෙන්න ඕන, නැත්නම් ඉක්මනින් එකතු කරගන්න ඕන. මෙහෙම ඉතින් ටිකක් අවදානමක් එතන තියෙනවා. ඉතින් නමුත් ඥාන සම්ප්‍රයුක්තව කුසල් කරනකොට යම් කැපකිරීම් කරන්නට සිද්ධ වෙනවා. ලාභෙට දේවල් කරන්න ගියන් පස්සේ අමතර කරුණක් ඒකත් එක්කලා එකතු වෙන්නට ඉඩකඩ තියෙනවා. මේකෙන් අදහස් කරන්නේ ගවඝාතකාගාරයට ගිහිල්ලා ගවය නිදහස් කරන්න එපා කියන එක නෙමෙයි. අපි කරන කුසල් දහම් වඩා අංග සම්පූර්ණ කුසල් බවට පත් වෙන්න, වඩා උසස් කුසල් බවට පත් වෙන්න, වඩා ඥාන සම්ප්‍රයුක්ත කුසල් බවට පත් වෙන්න අපි ප්‍රඥාව පාවිච්චි කරලා කැපවීම කරලා අපට ඒවා සිද්ධ කරන්නට වෙනවා. එහෙම නොවුනොත් අපි කුසලයේ කියලා හිතාගෙන කරන දේ අල්ප කුසලයක් තියෙන්නට පුළුවන්. ඒකෙන් වැඩි අනර්ථයක් සිද්ධ වෙන්නටත් යම් ඉඩකඩක් තියෙනවා. මේවා ගැන අපි නුවණින් කල්පනා කරලා කටයුතු කරන්න ඕන. ඊළඟට අභේදානයේ කියලා කිව්වහම පින්නතුනේ අර විදිහට මැරෙන්න සූදානම් වෙන සතෙක් නිදහස් කිරීම විතරක් නෙමෙයි. මැරෙන්න තියෙන ඉඩකඩ අහුරා තැබේ. උදාහරණයක් හැටියට ගත්තොත් අපි හිතමු දැන් අපි තාරපාරේ ඇවිදගෙන යනකොට තෙල් ගෑවිච්ච පොලිතින් නුරයක් එහෙම නැත්නම් කෙසෙල් ලෙල්ලක් අඹ ලෙල්ලක් පාරේ තියෙනවා. දැන් මේක උඩ කවුරු හරි අඩිය තිබ්බොත් ඇදගෙන වැටෙන්න පුළුවන්. බයිසිකලයක් මේක උඩින් ගියොත් ලිස්සලා වැටෙන්න පුළුවන්. ඉතින් වැටිලා අතපය කඩාගත්තට පස්සේ ස්පිරිතාලයට අරගෙන ගිහින් බෙහෙත් කරන එක විතරක් නෙමෙයි අභේදානය. අපට එහෙම වැටෙන්නට පුළුවන් මේකෙන් හානි වෙන්නට පුළුවන් කියලා අපට පේනනවා නම් ඒ අවස්ථාව වෙනස් කළොත් එතකොට කාටවත් හානියක් වෙලා නැහැ. එහෙනම් හානි වෙන්නට යන කෙනෙකුගේ ජීවිතය රැකගත්තා කියලා අපට ගණනය කරන්න බෑ. ගණනය කරන්න බැරි වුණාට හානියක් නොවීම ජීවිත ආරක්ෂා කිරීම වඩා උසස් කුසලයක් වෙනවා. බය ඇති කරලා අභයදීම කියන එකට වඩා බය ඇති වෙන්නට කලින්ම ඒ හේතුව වෙනස් කරන්නට පුළුවන් නම් ඒක වඩා උසස් කුසලයක්. ඒක වඩා උසස් කුසලයක්. දැන් සමහරු කල්පනා කරන්නේ ගව ඝාතකාගාරයට ගිහිල්ලත් බලාගෙන ඉන්නවා අර ගෙනහිල්ලා ඇදගෙන ගිහිල්ලා බෙල්ල කපන්න සූදානම් වෙනකොට තමයි නිදහස් කරන්නේ. එතකොට තමයි කුසලය වැඩි වෙන්නේ කියලා එයා හිතනවා. ඇයි? දැන් මේ අපි මරන්නම ලෑස්ති වෙනකොටයි ගත්තේ. එතනදී කුසලය වැඩි වෙනවා නෙමෙයි කුසලය තව දුර්වල වෙනවා. ඇයි ඒ? අර සතාට මරණ බය ඇති වෙනකම් බලා ඉඳලා තමයි නිදහස් කරන්නේ. අන්න ඒ විදිහට අඥාන විදිහෙන් පින්කම් කරන අයත් ඉන්නවා. ඒ තමන්ගේ කුසලය වැඩි කරගන්න කියලා තෘෂ්ණා මූලික වුණහම ප්‍රඥාව යට යනවා. මෝඩකම ඉස්මතු වෙනවා. එතකොට අපිට කරන කුසලය උසස් කුසලයක් හැටියට සිද්ධ කරන්න බෑ. කරුණා මෛත්‍රිය පෙරදරි වෙනකොට අනුන් කෙරෙහි හැඟීම අනුන්ගේ ජීවිතේ රකින්න ඕන. අනුන්ටයි යහපත කරන්නේ මේ මගේ කුසලය වැඩි කරගන්න කියන අදහසින් නෙමෙයි. ඒ අනුන් පිළිබඳව කරුණා මෛත්‍රිය හරියට ඇති වෙනකොට තමයි අපිට නිවැරදිවේ කුසලය කරගන්න පුළුවන් වෙන්නේ. කුසල තෘෂ්ණාවෙන් නෙවෙයි. ඒ නිසා අපි සතෙකුට හිංසාවක් වුණාට පස්සේ උපකාර කරන්න ඉදිරිපත් වෙනවට වඩා ඒ හිංසාව වෙන්නට පෙර ආතුවම වළක්වන්නට පුළුවන් නම් ඒ තමයි වඩා උසස් කුසලයක් වෙන්නේ. ඒ වගේම අපිට මේ කාරණේ හොඳින් නුවණින් තේරුම් ගත්තහම සමහර වෙලාවට තමන් පාවිච්චි කරන ලිඳ ඒ ලිඳට නැවත නැවත පොඩි පොඩි කෘමි සත්තු වැටෙනවා පෙනෙනවා නම් අපිට දැලක් දාලා ආවරණය කරලා තියන්නට පුළුවන්. එතකොට දිනපතාම දහස් ගණන් પ્રાණීන්ගේ ජීවිත ආරක්ෂා වෙනවා. එතකොට අපිට ගණන් කරලා මෙච්චරක් ලිඳේ වැටිලා හිටියා මම අයින් කළා කියන එක විතරක් නෙමෙයි. පේකෝප්පෙට මෙච්චර කූඹි වැටිලා හිටියා මම මෙච්චරක් પ્રાණේ නිරුද්ධ වෙන එක වැළක්වුවා කියලා ගණන් කර කර කූඹි අයින් කරලා දානවට වඩා පේක බීපු ගමන්ම මේ පේකෝප්පේ පැණි රසත් එක්කලා මෙහෙම තිබුණොත් මේකට කූඹි ඇවිල්ලා පිරෙනවා. එතකොට හොදනකොට මැරෙනවා. ඊළඟට ඉතුරු වෙච්ච තේ ටිකට වැටිලා ඒ සත්තු ටික මැරෙනවා. මේක තේරුම් අරගෙන එසේ නොවේවා කියන කරුණා මෛත්‍රියෙන් තේක බීපු ගමන් කෝපේ හොදලා තියන්න පුළුවන් නම් ඒ හැඟීමෙන් ඒකත් උසස් වූ අභේදානමේ කුසලයක්. ඊළඟට මදුරු කීටව හැදුනට පස්සේ උන් මරන්න සිද්ධ වෙනවා ඩෙංගු වළක්වා ගන්න. එතකොට ඩෙංගු වළක්වා ගන්න ඕන වුණාට මම නම් මදුරුව මරන්නේ කියලා හිතාගෙන නිහඬ වුණොත් ඩෙංගු හැදිලා මිනිස්සු මැරෙනවා. එතකොට මිනිස්සු බේර ගන්න ඕන නම් මදුරුව මරන්න වෙනවා. මදුරුව බේර ගන්න ඕන නම් මිනිස්සු මැරෙනකම් බලා ඉන්න. මේ දෙකෙන්ම බේර ගන්න පුළුවන් අපිට මදුරු කීටව හැදෙන ඉඩ කඩ අහෝසි කරන්න පුළුවන්. ඒ නිසා පරිස්සමින් යෝගට් කෝප්පද එහෙම නැත්නම් පොල් කටුද ටයර් කෑලිද මේ වගේ වතුර එකතු වෙන තැන් අපිට මදුරු කීටව හැදිලා මදුරුවන්ගේ ජීවිතෙත් විනාශ වෙන එක වළක්වලා මිනිස්සුන්ගේ ජීවිතත් විනාශ වෙන එක වළක්වන්න පුළුවන්. අපිට පරිසරය පිරිසුදුව තියාගන්න පුළුවන්. ඊළඟට ගහක් කොළක් හිටෙව්වහම ඒ ගහෙන් අම්ලකර වායුව නිෂ්පාදනය කරනවා. මිනිස්සෙකුට පමණක් නෙවෙයි බොහෝ ප්‍රාණීන්ට ජීවිතේ පවත්වන්න. අපිට අම්ලකර වායුව නැති වුණොත් ඔක්සිජන් වායුව නැති වුණොත් ජීවත් වෙන්න බෑ. එබැවින් ජීවිතය පවත්වන ප්‍රධාන ප්‍රාණ වායුව නඩත්තු කරන ප්‍රධාන වායුව තමයි ජීව වායුව හැටියට නැත්නම් මේ අම්ලකර වායුව හැටියට හඳුන්වන්නේ. එතකොට ඒ අම්ලකර වායුව අපිට කෘතිමව සකස් කරනවා වෙනුවට ස්වභාවිකව සැකසෙන ක්‍රමය තමයි ගහකොළ. එතකොට පැලහැටියක් හිටවන්න පුළුවන් නම් බොහෝ දෙනාට හුස්ම ගන්නට අවස්ථාව සලසන. දැන් මේ කොරෝනා වසංගත සමයේ සමහර වෙලාවට ඔක්සිජන් ටැංකියක් මිලදී ගන්න රුපියල් ලක්ෂයක් විතර වියදම් කරන්නට සිද්ධ වුණා. ඉතින් අපිට එක පැලහැටියක් සතයක්වත් වියදම් නොවේ හිටවන්නට පුළුවන්. අර ඔක්සිජන් ටැංකියකින් රෝගීන් කීප දෙනෙකුගේ නම් දිවි රැකෙන්නේ මිනිස්සුන් සත්ව දහස් ගණනකගේ ජීවිත රැකෙන්නට අපි හිතවන ශක්තිමත් එක ගහක් උපකාර වෙන්නට පුළුවන්. මේ විදිහට නුවණින් කල්පනා කරලා අපිට බොහෝ අභයදානමය කුසල් සිද්ධ කරන්න පුළුවන්. ඒතර අන් අයගේ කර්ම ශක්තිය ආයු කාලය ඇතිතාක් සුවපත්ව ජීවත් වෙන්නට ඉඩ සලස්වන්නට පුළුවන් නම් එය තමයි අභයදානමය කුසලය කියලා කියන්නේ. දැන් ඔය අපි පැහැදිලි කළේ මූලික වශයෙන් ප්‍රාණඝාතයෙන් වැළකීම සහ අභයදානමය කුසලය කොහොමද සිද්ධ වෙන්නේ, ඒවා කුසල් වෙන්නේ කොහොමද කියන කාරණය. දැන් අද ධර්මදේශනාවේදී මේ දායක පින්වතුන් අපට විශේෂයෙන් සිහිපත් කරපු කාරණයක් තියෙනවා. ඒ තමයි මානුෂීය ආකල්පයකින් අපි කොහොමද මේ සතාසියුපාවා පිළිබඳව සිතන්නේ. එහෙම හිතලා කරුණා මෛත්‍රිය පෙරදරි කරගෙන අපි සත්ව ඝාතනයෙන් වළකින්නේ කොහොමද කියන මේ කාරණය. ඒක ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ මොකද දැන් අපි ප්‍රාණඝාතයෙන් වැළකීම වුණත් අභයදානමය කුසලය වුණත් අපි සිද්ධ කරන්නට විවිධ මානසික තත්ත්වයන් මත පෙළඹෙන්නට පුළුවන්. ප්‍රධාන වශයෙන්ම අපට ලෝකයේ බොහෝ දෙනා පව්කම් වලින් වැළකීම සහ කුසල් කිරීම මූලික වශයෙන් ගත්තහම තුන් විදිහකට විතර අපට බෙදා හඳුනා ගන්නට පුළුවන්. මූලික වශයෙන් බොහෝ දෙනා පව්කම් වලින් වළකින්නේ කුසල් කරන්නේ ආත්ම මූලික සංකල්පයක් පෙරදරි. එයින් ටිකක් ඔබට යනකොට අපි පව්කම් වලින් වළකින්නේ කුසල් කරන්නේ මානුෂීය ආකල්පයක් මූලික කොට. එයිනුත් ඔබට අපි ප්‍රඥාවෙන් වැඩෙනකොට අපි පව්කම් වලින් වළකින්නේ කුසල් දහම් කරන්නේ ආධ්‍යාත්මික දැක්මක් අවදි කරගෙන. මෙන්න මේ විදිහට ලෝකේ බොහෝ දෙනා පව්කම් වලින් වළකින්නේ කුසල් දහම් කරන්නේ කවර පදනමකද කියලා විමසා බලනකොට ඒ අයගේ මනෝභාවයන් අපට ප්‍රධාන කොටස් තුනකට පමණ බෙදා ගන්නට පුළුවන්. ඒ පළවෙනි කොටස තමයි ආත්ම මූලික සංකල්පය, දෙවෙනි කොටස තමයි මානුෂීය ගුණාංගය, තුන්වෙනි කොටස තමයි ආධ්‍යාත්මික දැක්ම. මොකද්ද ආත්ම මූලික සංකල්පයයි කියලා කියන්නේ? දැන් සමහර කෙනෙක් ප්‍රාණඝාතයෙන් වළකිනවා, ඒ වළකින්නේ සතුන් කෙරෙහි කරුණා මෛත්‍රියෙන් නෙවෙයි. එතනදි මූලික වෙන්නේ සත්තු මැරීමෙන් මට පව් සිද්ධ වෙනවා, මට අකුසල් සිද්ධ වෙනවා, මට අකාලේ මැරෙන්න සිද්ධ වෙනවා, මට නිවන් දැක ගන්නට බැරි වෙනවා. මේ විදිහට මම මට මගේ කියන තමන්ගේ යහපත ගැන හිතලා සතුන් මැරීමෙන් වළකින. එහෙම හරි වළකින එක හොඳයි. නමුත් එතන තියෙන චින්තනය ආත්ම මූලිකයි. මාව රැක ගන්න, මාව බේර ගන්න, මාව පරිස්සම් කර ගන්න, මම දුක් විඳින එකෙන් වළක්ව ගන්න, මම සුවපත්ව ඉන්න. ලෝකයේ ගැන කරුණා මෛත්‍රියකින් නෙමෙයි. එතකොට එහෙම හරි අපි ප්‍රාණඝාතයෙන් වළකිනවා නම් ඒකත් ප්‍රාණඝාතයෙන් වැළකීමේ කුසලය තමයි. නමුත් ඒ කුසලය සසර ගමනේ අපට අකල් මරණ වලින් වළකින්නට හේතු වෙනවා. නමුත් කෙලෙස් නසන්නට නිවන් දකින්නට උපකාර වෙන්නේ නැහැ. ඒ කෙලෙස් නසන්න උපකාර වෙන්නේ නැත්තේ තක්කාය දිට්ඨිය මූලික කොටගෙන, ආත්ම තෘෂ්ණා මූලික කොටගෙනයි එතනත්තා පාපයෙන් වැළකීලා තියෙන්නේ. එය ආත්ම දෘෂ්ටිය දුරු කරන්නට උදව් වෙන්නේ නැහැ. සක්කාය දිට්ඨිය දුරු කරන්නට උදව් වෙන්නේ නැහැ. ආත්ම මූලික ක්ලේශයන් පදනම් කොටගෙන සිද්ධ කරන ඒ කර්මය ක්ලේශයන් දුරු කිරීම සඳහා සහාය වෙන්නේ නැහැ. හැබැයි ජීවිතය රැකෙන්නට හේතුවේ අකල් මරණ වලට ගොදුරු නොවෙන්නට හේතු වෙන. දිගුකල් සුවපත්ව ජීවත් වෙන්නට ඒ කර්ම ශක්තිය උදව් වෙන. ඒ නිසා සසර සැපයට හේතු වෙනවා. කෙලස් නසන්නට නිවන් දකින්නට ඒ කුසලය උපකාර වෙන්නේ නැහැ. ඊළඟට අභේදාන මේ කුසලයත් ඔය විදිහෙන්ම සමහරු සිද්ධ කරනවා. ඒ කියන්නේ ආත්ම මූලික සංකල්පයක. සතුන්ව නිදහස් කරනවා. මොකටද නිදහස් කරන්නේ? මම බේරෙන්න, මගේ අපලෙ දුරු කරගන්න, මම අකල් මරණ වලින් බේරෙන්, මගේ ලෙඩේ සනීප කරගන්න, මට සසර ගමනේ දීර්ඝාස ලබන්න. එතකොට මම සසර කරගෙන තියෙන යම් යම් අකුසල කර්ම තියෙනවා නම් ඒවා යට කරගෙන මට යහපතක් කරගන්න. එතකොට අර ආරක්ෂා කරන, එහෙම නැත්නම් දිවි බේරන සතා රැකෙන්නට ඕන කියන අදහසක් නැහැ. ඒ සතාව හිලව් කරගන්නේ මගේ වැඩේ කරගන්න. ඒ නිසා තමයි අර ගවඝාතක ආකාරයට ගිහිල්ලා බලාගෙන ඉන්නේ අරගෙන ගිහිල්ලා ගැට ගහලා බෙල්ල හිර කරලා ගෙල කපන්නට සූදානම් වෙනකන් බලා ඉඳලා නිදහස් කරන්නට හිතන්නේ ඇයි? ඒ සතාට මරණ බිය ඇති වුණාට මට ගැටලුවක් නැහැ. මගේ කුසලය උසස් කරගන්න ඕන. මගේ පින උසස් කරගන්න. එබඳු අඥාන චින්තනය. එබඳු ආත්මමූලික සංකල්පය. ඉතින් එතකොට කුසලය උසස් වෙනවා වෙනුවට තමන්ගේ ක්ලේශය උසස් වීමයි සිද්ධ වෙන්නේ. තමන්ගේ දුර්ගුණය උසස් වීමයි එතනදි සිද්ධ වෙන්නේ. ඒ නිසා ආත්මමූලික සංකල්පය පෙරටු උණු තැන ප්‍රඥාව මොට වෙනවා. ප්‍රඥාව යට යනවා. ක්ලේශය මතු වෙනවා. තෘෂ්ණාව මතු වෙනවා. සක්කාය දිට්ඨිය ඉදිරිපත් වෙනවා. ඉතින් එහෙම හරි ලෝකෙට හොදක් කළොත් ඒ තැනත්තාටත් සසර ගමනේදී හොදක් සිද්ධ වෙනවා. හැබැයි කෙලස් නසන්නට ඒ කුසලය උපකාර වෙන්නේ නැහැ. ඒ තමයි මූලික පදනම. බොහෝ දෙනා ඔය පදනම මත තමයි පව්කම් වලින් වළකින්නේ කුසල් කරන්නේ. ප්‍රාණඝාතයෙන් වැළකීම ගැන විතරක් නෙමෙයි අනෙකුත් සියලුම අකුසල කර්ම වලින් වළකින්නේ බොහෝ දෙනා ඔය පදනම තුල. සියලුම කුසල කර්ම කරන්නේත් ඔය පදනම තුල. එකින් එක විමසලා බැලුවාම අපිට ඒක පැහැදිලි කරගන්නට පුළුවන්. ඔය කියන ආත්මමූලික සංකල්පයෙන් ටිකක් ඔබට යන්නට පුළුවන් නම් අපිට දෙවෙනි පියවරට අවතීර්ණ වෙන්න පුළුවන්. ඒ තමයි මානුෂීය ආකල්පය. මොකද්ද මානුෂීය ආකල්පය කියලා කියන්නේ? අපි නිතරම කතා කරනවානේ මනුෂ්‍යත්වය ගැන, මනුෂ්‍ය ගුණ ගැන. මනුෂ්‍යත්වය එහෙම නැත්නම් මනුෂ්‍ය ගුණධර්මවල මූලික පදනම තමයි මා පමණක් නෙවෙයි අන් අයත් හොඳින් ඉන්නට ඕන, මගේ ශක්ති ප්‍රමාණයෙන් අන් අයගේ යහපත වෙනුවෙන් කැප වෙන්නට ඕන. මේක තමයි මූලික මනුෂ්‍ය ගුණය. එතකොට ඒ ගුණාංගය නිසා යම් කිසි කෙනෙක් ප්‍රාණඝාතයෙන් වළකිනවනම් අර අපි මුලින් කිව්ව තැනත්ත ප්‍රාණඝාතයෙන් වළකිනවා. හැබැයි ඒ තැනත්ත වළකින්නේ සතා කෙරෙහි කරුණා මෛත්‍රියෙන් නෙමෙයි, මට දුක් විඳින්න වෙයි, මට අපාගත වෙන්න වෙයි, මට අකුසල් සිද්ධ වෙයි කියන තමන්ව රැකගන්න. මේ දෙවනි පියවරට එනකොට තමන් අකුසලයෙන් වළකින්නට ඕන කියන අවබෝධයත් අපට තියෙනවා. හැබැයි ප්‍රධාන වෙනවා, මූලික වෙනවා, මා පමණක් නෙවෙයි අන්නේ සත්වයොත් සුවසේ ජීවත් වෙන්නට ඕන. ඒ අයටත් ජීවත් වීමේ අයිතියක් තියෙනවා. සබ්බේ තසන්ති දණ්ඩස්ස, සියලු සත්වයොම දඬුවමට දඬුවමින් තැති ගන්නවා. සබ්බේ භායන්ති මච්චුනෝ, හැම සත්වයෙක්ම මරණයට බියපත් වෙනවා. සබ්බේ සං ජීවිතං පියං, හැමදෙනාම ජීවත් වෙන්නට ප්‍රිය වෙනවා. එනිසා අන්න සත්වයන්ගේ ජීවිතය ආරක්ෂා කළ යුතුයි. අත්තානං උපමං කත්වා, තමන්ව උපමාවටගෙන අනුන්ගේ ජීවිත රකින්නට උත්සාහ කරන්න. දැන් අද මේ ධර්මදේශනාව සඳහා මේ දායක පින්නතුන් අපට ආරාධනා කරනකොට මීට සමාන කාරණයක් අදහසක් ඒ මෞතුමිය අපට සිහිපත් කරලා තිබුණා. හාමුදුරුවනේ, කුරා කුහුඹුවාගේ පටන් ආකාශයේ සිටින, මහ පොළවේ සිටින, ඒ වගේම ජලයේ ඇසුරු කොට සිටින මේ සියලු සත්ත්වයින් ගත්තහම ඒ හැම සතෙක්ම ඒ ඒ අයගේ සාංශාරික කුසල අකුසල කර්ම ශක්තියින්ගේ අඩු වැඩි ප්‍රමාණය මත, ඒ අයගේ මානසික ශක්තිය අඩු වැඩි ප්‍රමාණය මත සැප දුක් විඳිමින් ඒ ඒ ආත්ම භාවවල පවතිනවා. එතකොට ඒ අයගේ අමුතු උස් පහත් බවක් අපිට දක්වන්නට පුළුවන් කමක් නැහැ. තම තමන් සසරේ ගෙනාපු සාධක අනුව ජීවිතේ පවත්වනවා. එතකොට අපි යම් කිසි කෙනෙක් මරණයට පත් වෙලා එබඳු තැනකට පත් වෙන්නටත් පුළුවන්. එබඳු කෙනෙක් මරණයට පත් වෙලා අපි ඉන්න තැනට එන්නටත් පුළුවන්. මේ ඕන තරම් උස් පහත් වෙන්නට පුළුවන්. මිනිසුන් මැරිලා දෙවියන් බ්‍රහ්මයන් වෙන්නටත් පුළුවන්. තිරිසනුන් කුරා කොහොඹුවන් බවට පත් වෙන්නත් පුළුවන්. අර බුදුරජාණන් වහන්සේ පිඳුසිඟා වඩිනකොට කඩිරලක් දැකලා සිනහ පහල කරන්නේ ආනන්ද හාමුදුරුවෝ අහනවා ඇයිද කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ අහනවා ආනන්ද, මේ කඩිරලේ කොපමණ කඩියක්ද? ස්වාමීනි ගණන් කරන්න අපහසු තරම් ඉන්නවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආනන්ද, පුදුමයි මේ සසරෙහි ස්වභාවය. මේ කඩිරලෙහි එකම කඩියෙක්වත් නැහැ පෙර සක්විති රජ නොවුණු කෙනෙක්. සක්විති රජ වෙන්නට දස කුසල් සම්පූර්ණ කරගෙන ඒ කුසලෙහි විපාකයේ හැටියට මේ මුළු පොළොවටම අධිපති තත්වයට පත් වෙන්නේ 이르දි බල ඇතිව. ඉතින් ඒ තත්ත්වයට පත් වෙච්ච අයත් ඒ කුසල කර්ම විපාක දීලා අවසන් වුණාම නැවත manussත්වයෙන් තිරස්චීන තත්ත්වයෙන් පහළට වැටිලා කුරා කුහුඹුවන් බවට පත් වෙලා. එහෙමනම් කුරා කුහුඹුවන් අතරත් සක්විති රජ නොවිච්ච කෙනෙක් නැති තරමට මේ සසර ගමන අතිශයින්ම සංකීර්ණයි. ඒ වගේම මිනිස්සු අතර ගත්තහම කුරා කොඹුවන් හැටියට නොසිටි කෙනෙක් මේ අතර සොයන්නට පුළුවන් කමක් නැහැ. දෙවියන් බමුණ ගත්තහම ඒ අය අතරත් එහෙමයි. ඒ වගේම ප්‍රතඥන තත්ත්වයේ පවතින තාක්කල් මේ ඕනෑම කෙනෙක් මිය ගිහින් ඕනෑම තත්ත්වයකට ඇද වැටෙන්නට පුළුවන්. සෝවාන් ඵලයටපත් නොවෙනතා ඒ දෝලණය ඕනම පැත්තකට සිද්ධ වෙන්නට පුළුවන්. ඒ නිසායි මෑණියන් සිහිපත් කරලා තිබුණේ හාමුදුරනේ පෙළට යන කොහුඹු රැලක් දකිනකොට, ඒ වගේම මැස්සෙක් මදුරුවෙක් දකිනකොට මේ අපි හැමෝම එකම තත්වයක නේද ජීවත් වෙන්නේ කියන ආකල්පය ඇති වෙනවා, අපි කියන හැඟීම ඇති වෙනවා. එතකොට ඒ හැඟීම ඇති වෙනකොට කෙසේවත් මගේ ජීවිතය රැකගන්නට මේ කුහුඹුවා, මේ මදුරුවා, මේ මැස්සා ඝාතනය කරන්නට ඕන කියන අදහසක් ඇති වෙන්නේ නැහැ. එහෙම ධෛර්යයක් ඇති කරගන්නට බෑ. එතරම් රළු බවක් ඇති කරගන්නට බෑ. අර මානුෂීය ආකල්පයේ පෙරට වුණු තැන. මේ සමස්ත සත්ත්ව සංහතියම සත්වයෝ හැටියට ඒකත්වයෙන් දකිනවා. ඒ අතර මිනිස්යා තුළ විශේෂත්වයක් පවතිනවා. ඒ තමයි අවශ්‍ය නම් උත්සාහ කළොත් මනස උසස් කරගන්න, දියුණු කරගන්න පුළුවන්. හැබැයි උසස් කරගන්න, දියුණු කරගන්න පුළුවන් හැකියාව තිබිලත් ඒ මිනිසුන් බොහෝ පව්කම් කරලා හැඟීම් වලට වහල් වෙලා, තම තමන්ගේ රුචි අරුචිකම් වලට වහල් වෙලා අවසානයේ මනුස්සත්වයෙන් පිරිහිලා තිරස්ඨීන තත්ත්වයට, කුරා කුහුඹුවන් තත්ත්වයට ඇද වැටෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනෝ නියපිටට පස් ස්වල්පයක් අරගෙන, මහණෙනි මේ නියපිට තියෙන පස්ද වැඩි මහ පොළවේ පස්ද වැඩි? ස්වාමීනි නියපිට තියෙන පස් අතිශයින් ස්වල්පයයි, මේ මහ පොළවේ පස් අප්‍රමාණයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි අන්න ඒ වගේ මේ මනුලොවට පැවිනි සත්ත්වයින් අතර නැවත මිනිසත් බවට පැමිණෙන්නේ මේ නියපිටට ගත්ත පස් ටික වගේ ස්වල්පයක්, මේ මහ පොළව වගේ අප්‍රමාණ සංඛ්‍යාවක් යලි නරක තිරිසන් ප්‍රේත අසුර කියන මේ සතර අපායට ඇදගෙන. ඒතර මනස උසස් කරගන්න, මනස සංවර්ධනය කරගන්න හැකියාව තිබිලත් එහෙම ඇදවැටෙන්නේ ඇයි? ඒ manussත්වය නිසි ලෙස පාවිච්චි නොකිරීම නිසා. ඒ manussත්වය නිසි ලෙස පරිහරණය නොකිරීම නිසා. පෙර භවයේ කරන ලද කුසල කර්ම විපාකයක් හැටියට පෙර භවයේ මරණාසන්න මොහොතේ බඳු කුසල කර්මයක් සිහිපත් වීම නිසා අපි මනුලොවට පැමිණලා තියෙනවා. මෙතන තමයි රැකෙන්නට, ගැලවෙන්නට පුළුවන් සුදුසුම තැන. නමුත් මෙතනට ඇවිදිනුත් රැකෙන්නේ නැතිනම් පරිහානියටපත් වුණෙන් පස්සේ රැකෙන්න ඉඩක් නැහැ. මොකද සත්ව ලෝකයේ අර මනුෂ්‍ය ධර්මයේ මතු කරන්න විදිහක් නැහැ. මොකද්ද මනුෂ්‍ය ධර්මයේ කිව්වේ? මා පමණක් නොවේ අන් අයත් හොඳින් ඉන්නට ඕන, මගේ ශක්ති ප්‍රමාණයෙන් අන් අයගේ යහපත වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්න ඕන. ඒක තමයි මනුෂ්‍ය ධර්ම. තිරස්චීන ධර්මය එක නෙමෙයි. තමන්ගේ පැවැත්ම සඳහා තමන්ගේම වර්ගයාගේම හෝ ජීවිත විනාශ කරමින්, ඒ සත්වයින් ගොදුරු කරගනිමින්, දුබලයා ඝාතනය කරගෙන, දුබලයා ගොදුරු කොටගෙන ප්‍රබලයා සුරක්ෂිත වීම තමයි තිරස්චීන ධර්මය, සත්ව ලෝක නීතිය. මනුෂ්‍ය ධර්මය එහෙම නෙමෙයි. දුබලයා රකිමින් ප්‍රබලයා ජීවත් වීම තමයි මනුෂ්‍ය ධර්මය. ඉතින් මනුෂ්‍ය ලෝකෙට ඇවිදිල්ලත් අපට මේ මනුෂ්‍ය ධර්මයේ තුල පිහිටන්නට බැරි වුණොත් තිරිසන් ලෝකෙට ගිහිල්ලා කෙසේවත් මේ මනුෂ්‍ය ධර්මය අවදි කරගන්නට පහසු වෙන්නේ නැහැ. ඒ නිසා යම් කිසි කෙනෙකුට අර ආත්ම මූලික සංකල්පයෙන් ඔබ්බට ගිහිල්ලා මේ මානුෂීය ආකල්පයට පැමිණෙන්නට පුළුවන් නම්, ඒ තැනැත්තා ප්‍රාණඝාතයෙන් වළකින්නේ මම, මට, මගේ කියන පටු ආකල්පයකින් නොවේ, ඊට වඩා පුළුල් හැඟීමකින් මා පමණක් නොවේ අන්‍ය සත්වයෝ ජීවත් වෙන්නට ඕන. ඇයිද? ඒ සියලු සත්වයෝම කායික මානසික පීඩාවන්ට දඬුවමට පැතිගන්නවා, මරණයට බියපත් වෙනවා, ජීවත් වෙන්නට කැමති වෙනවා, මම ජීවත් වෙන්නට කැමති වෙනවා වගේම සියලු සත්වයෝම ජීවත් වෙන්නට කැමති. එමනම් මගේ ජීවිතය රැකගන්නට වෑයම් කරනවා වගේම අන් අයගේ ජීවිත සුරක්ෂිත කිරීමත් මගේ ධර්මතාවයක් කියන බව නුවණින් තේරුම් අරගෙන අන් අයගේ ජීවිත විනාශ නොකොට රකින්නට පුළුවන් නම්, ඒ තමයි දෙවනි පියවර. මානුෂීය ආකල්පය මත පිහිටලා අන්‍ය සත්වයින්ගේ ජීවිත සුරක්ෂිත කිරීම. එහෙම නැත්නම් ප්‍රාණඝාතයෙන් වැළකීම. ඊළඟට અભේදාන මේ කුසලයක් ඔය ආකල්පයෙන් සිද්ධ කරන්න පුළුවන්. ඒ මොකක්ද? මා පමණක් නෙවෙයි අන් අයගේ, අන් අයත් හොඳින් ජීවත් වෙන්නට ඕන, මගේ ශක්ති ප්‍රමාණයෙන් අන් අයගේ සුවය යහපත වෙනුවෙන් මම කැප වෙන්නට ඕන. එතකොට අර විදිහට වතුරකට වැටෙන සත්තු අපට පෙනෙනවා නම් ඒ සතුන්ගේ ජීවිත රකින්නට උපාය මාර්ගයක් යොදන්න. මහමගලිස්සා ඇද වැටෙන්නට පුළුවන් ඉඩක් තියෙනවා නම් ඒ ඉඩ වෙනස් කිරීම. අන්‍ය සත්වයින්ට සුවසේ හුස්මගෙන ජීවත් වෙන්නට පසුබිම හදන්නට පුළුවන් නම් ඒ සඳහා පසුබිම සැකසීම. එතකොට තමන් පරිහරණය කරන පොලිතින් ප්ලාස්ටික් ආදී මේ පරිසරයට විස සහිත දේවල් පරිසරය විකෘති කරන දේවල් තන තන දාලා පරිසරය විකෘති කරලා විනාශ කරලා ජීවිත අහෝසි වෙන්නට ඉඩ සලස්සන්නේ නැතිව ඒවා ක්‍රමානුකූලව ප්‍රතිචක්‍රීකරණය කරන්නට කටයුතු සැලැස්වීම. අන්‍ය සත්වයන් කෙරෙහි කරුණා මෛත්‍රියෙන් කළ හැකිනම් ඒ මානුෂීය පදනමක් තුළ ඒ සියල්ලක්ම උසස් වූ અભේදානමේ කුසල් හැටියට සිද්ධ කරගන්නට පුළුවන්කම තියෙනවා. එතකොට ඔය දෙවනි පියවර ප්‍රාණඝාතයෙන් වැළකීම සහ અભේදානමේ කුසලය අපිට මානුෂීය චින්තනයක් මත මානුෂීය ආකල්පයක් මත පිහිටලා සිද්ධ කරන්නට පුළුවන්. එතකොට එතනට අපි පැමිණෙනකොට අපි ගුණවන්තයින් බවට පත් වෙනවා. අර පළවෙනි ප්‍රාථමික පියවරේදී ආත්ම දෘෂ්ටිය, සක්කාය දිට්ඨිය, මමත්වයෙන් ගිලිලා තමයි අපි මේ කටයුතු කරන්නේ. නමුත් මේ දෙවැනි පියවරට එනකොට අපේ ගුණාත්මක බවින් සංවර්ධනය. තුන්වෙනි පියවරට යනකොට අපි ප්‍රඥාවෙන් සංවර්ධනය වෙනවා. ප්‍රඥාව අවදි කරලා මේ ලෝකයේ පිළිබඳව ගැඹුරින් සිතා බලනකොට සත්ව පුද්ගල සම්මුති වලින් ඔබ්බට ගිහිල්ලා මේ සමස්ත විශ්වයම නාම රූප වශයෙන් අන්‍යෝන්‍යව ප්‍රත්‍ය වෙන පරමාර්ථ ධර්ම සමූහයක් කියන බව අපට පැහැදිලිව පේන්නට ගන්න දැනෙන්නට ගන්න. එතකොට එබඳු ප්‍රඥාවකින් මේ සම්මුති අභිබව පරමාර්ථමය වශයෙන් ලෝකයේ දකිමින් අපට පව්කම් වලින් වැළකීලා කුසල් දහම් කරන්නට පුළුවන් නම් එය තමයි ආධ්‍යාත්මික දැක්මකින් කුසල් කිරීම අකුසලෙන් වැළකීම කියලා කියන්නේ. කොහොමද එහෙම කරන්නේ? පින්නතුනේ පරමාර්ථමය වශයෙන් දකිනකොට පෙනෙන්නට ගන්නවා මෙතන සත්වයෝ පුද්ගලයෝ ආත්ම කියලා දේවල් නෙමේ, එක් එක් ධර්ම අන්‍යෝන්‍යව ප්‍රත්‍ය වෙනවා. උදාහරණයක් හැටියට ගත්තහම දැන් මේ කොරෝනා වසංගතේ කොරෝනා වෛරසය ගත්තහම ඒ වෛරසයට ජාති ભેද නැහැ, ආගම් ભેද නැහැ, දේශ සීමා ભેද නැහැ. ඒ මොකක්වත් අදාළ නැහැ. ඒ වෛරසේ වෛරසය. ඒක යම් කයක වර්ධනය වෙනවද ඒ කයට හානි කරනවා. ඒ කය බෞද්ධයෙක්ගේ කයක්ද, සිංහලයෙක්ගේ කයක්ද, වෙනත් ආගමිකයෙකුගේ කයක්ද, වෙනත් ජාතිකයෙකුගේද, මොන රටේද, ඒක එච්චර අදාළ නැහැ. තමන්ට වැඩෙන්න පසුබිම තියෙනවා නම් එතන වැඩෙමින් ඒ කය විනාශ කරන්නට ක්‍රියාත්මක වෙනවා. එතකොට එහෙමනම් ඒ වෛරසයට ජාති ආගම් දේශ සීමා ભેද නැහැ. අන්න ඒ වගේ තමයි අකුසලය, පහපය, අසද්ධර්මය, ඒවට ජාති ආගම් දේශ සීමා ભેද නැහැ. කෝපය, ද්වේෂය, වෛරය, ඊර්ෂ්‍යාව, මුලාව මේවා යම් මනසක මතුවෙනවා නම් ඒ සිංහලයේද්ද, බෞද්ධයේද්ද, වෙනත් ජාතිකයේද්ද, වෙනත් ආගමිකයේද්ද, මොන රටේ කෙනෙක්ද, ස්ත්‍රීද, පුරුෂද, ගිහිද, පැවිද, ඒ මොකුත් අදාළ නැහැ. ද්වේෂය ද්වේෂයමයි. කාගේ හිතේ ඇති වුණත් ද්වේෂය ඒ සිත විනාශ කරනවා. කාගේ හිතේ ඇති වුණත් ඒ ද්වේෂය විසින් ලෝකයට අනර්ථයක් කරනවා. එහෙමනම් හාමුදුරුවන්ගේ ද්වේෂය, සිංහලයාගේ ද්වේෂය, බෞද්ධයාගේ ද්වේෂය, එහෙම ද්වේෂයට ප්‍රභේද නැහැ. කාගේ මනසේ ද්වේෂය ඇති වුණත් ද්වේෂය අනර්ථකාරී. ඒ සිත විනාශ කරනවා. ඒ සිත කිලිටි කරනවා. ලෝකයට අනර්ථය කරනවා. එහෙමනම් ජාති ආගම් දේශ සීමා ભેදවලින් තොරව ඒව සියල්ලක් සම්මුති. ඒ සම්මුති වලට ඔබෙන් පරමාර්ථමය වශයෙන් ද්වේෂය නැමැති ධර්මයේ ගත්තහම එය තමන්ටත් අනර්ථකාරී, ලෝකයටත් අනර්ථකාරී. ඒ අනර්ථකාරී අසත් ධර්මයේ මගේ චිත්තසංතානෙහි ඇතිවෙන්නට මා ඉඩ නොතැබිය යුතුයි. වෙනත් කෙනෙකුගේ මනසේ ඒ ද්වේෂය නැමැති පාප ධර්මයේ අසත් ධර්මයේ මතුවෙනවා නම් ඒයින් වළක්වා ගන්නටත් මම සහාය විය යුතුයි. ඇයි? කොරෝනා වෛරසයේ මගේ ශරීරයට පැමිණෙනවා එක වළක්වා ගන්නට මම ආරක්ෂා වෙන්නට ඕන, ප්‍රතිශක්තිය හදා ගන්නට ඕන. අනිත් අයට බෝ වෙන එක වළක්වන්නටත් අපි කටයුතු කරන්න ඕන. ඇයිද? අනිත් අයට වැළඳුනොත් අනිත් අය විනාශ වෙනවා, ආපහු තමන්ටත් ඒක වැළඳෙනවා. තමන්ට වැළඳුනොත් තමනුත් විනාශ වෙනවා, අනික් අතට ලෝකෙටත් ඒක පැතිරෙනවා. ඒවා එකතැනක රකින්නට පුළුවන් දේවල් නෙමෙයි. ඒ වගේ තමයි අකුසලය, පාපය, අසද්ධර්මය එක්සිතක ජනිත වුණොත් ඒ තමන්ගේ හිතේද, අනුන්ගේ හිතේද කියන එක වෙනසක් නැහැ. කාගේ හිතේ ඇති වුණත් ඒ සිත විනාශ කරනවා, ලෝකෙට අනර්ථය කරනවා. ඒ නිසා අකුසලය මගේ සිතේ ජනිත වෙන්නට නොදී මගේ සිත රැක ගන්නටත් ඕනේ. අන් අයගේ සිත් සතන් තුළ අකුසල් ජනිත නොකොට ඒ අයටත් අකුසලයෙන් වළකින්නට සහාය වෙන්නට ඕන කියන මේ ගැඹුරු දැක්ම, පරමාර්ථමේ දැක්ම අවදි වෙනකොට තමනුත් පාපයෙන් අකුසලයෙන් වළකිනවා, අන් අයත් වළක්වා ගන්නට වෑයම් කරනවා. ඊළඟට කුසලය, සද්ධර්මය, කරුණාව, මෛත්‍රිය, සද්ධාව, ප්‍රඥාව, වීරිය, අධිෂ්ඨානය, මේවා ඒවා කාගේ හිතේ ඇති වුණත්, මෛත්‍රියට ජාති ආගම් ભેදයක් නැහැ. බෞද්ධ මෛත්‍රිය, එහෙම නැත්නම් සිංහල මෛත්‍රිය, හාමුදුරුවන්ගේ මෛත්‍රිය, ගිහියගේ මෛත්‍රිය, එහෙම එකක් නැහැ. මෛත්‍රිය කාගේ සිතේ ඇති වුණත් ඒ ඇති වෙන සිත සුවපත් කරනවා, ලෝකෙටම යහපතක් කරනවා. ආගම මොකක් වුණත්, ජාතිය මොකක් වුණත්, දේශ සීමාව කුමක් වුණත්, ස්ත්‍රී වුණත්, පුරුෂ වුණත්, ගිහි වුණත්, පැවිදි වුණත්, මෙත්තාව ඇති වෙන සිත සුවපත් කරනවා, ලෝකයට යහපත කරනවා. ඒ නිසා මෛත්‍රිය වැනි යහපත් ගුණාංග තමන්ගේ සිතේ ජනිත කරගන්නට ඕන, අන් අයගේ සිත්වල ජනිත කරගන්නට සහාය වෙන්නට ඕන කියලා දකිනකොට තමන් අසත් ධර්මයෙන්, පාප ධර්මයෙන් වැළකෙමින් කුසල ධර්මයෙන්, සත් ධර්මයෙන් පෝෂණය වෙන්නට වෑයම් කරනවා. අන් අය තුලත් අකුසල ධර්ම, පාප ධර්ම, අසත් ධර්ම දුරු කරමින් කුසල ධර්ම, සත් ධර්ම අවදි කරගන්නට අන් අයට සහාය වෙන්නට පුළුවන්. ජාති ආගම් දේශ සීමා ભેදයෙන් තොර. එතකොට සම්මත වශයෙන් ඔහුය, මමය, ඇයය ආදී වශයෙන් අපි සම්මුති ඇති කරගන්නෝ. ජාති වශයෙන්, ආගම් වශයෙන්, දේශ සීමා වශයෙන්, පුද්ගලය වශයෙන් අපි සම්මුති ඇති කරගන්නෝ. නමුත් මේ ලෝක ධර්මතා ක්‍රියාත්මක වෙනකොට ඒ සම්මුති අභිබව එක්තරා පොදු ස්වરૂපයකින් ක්‍රියාත්මක වෙනවා කියලා නුවණින් දකිනකොට තමන්ගේත් අනුන්ගේත් යහපත සඳහා ජාති ආගම් දේශ සීමා ભેදයෙන් තොරව සමස්ත විශ්ව ධර්මය අවබෝධ කොටගෙන ඒ දහම රකින්නටත්, අදහම දුරු කරන්නටත් කැප වී කටයුතු කරනවා. එතකොට ඒතනත්තත් පව්කම් වලින් වළකිනවා, කුසල් දහම් සිද්ධ කරනවා. එතන ඒ කටයුතු සිද්ධ කරන්නේ ආධ්‍යාත්මික උද්දැක්මකින්, ප්‍රඥාවෙන්, පරමාර්ථමය වශයෙන් ලෝකයේ දකින්. ඒ තමයි උසස් පියවර. එතකොට මූලික අවස්ථාවේදී අපි පව්කම් වලින් වළකිනවා, කුසල් දහම් කරනවා, ආත්ම මූලික සංකල්පයක ඉඳගෙන. එහෙම හෝ අපි ආරම්භ කරන්නට ඕන. දෙවනි පියවරට යනකොට මානුෂීය ආකල්පයක් මත ඉඳගෙන තමනුත් අනුනුත් රකින්නට අපි පව්කම් වලින් වළකිනවා, කුසල් දහම් වල නිරත වෙනවා. ප්‍රඥාව අවදි කරගෙන ලෝකයේ පරමාර්ථමය වශයෙන් අවබෝධ වෙනකොට සමස්ත විශ්ව ධර්මය යහපත්ව පවත්වන්නට, අයහපත මඩෙන්නට, ජාති ආගම් දේශ සීමා ભેදයෙන් තොරව සමස්ත සත්ත්ව සමූහයාගේ, සමස්ත විශ්වයේ, සමස්ත ධර්මයේ යහපැවැත්ම සඳහා කැපවී ක්‍රියාත්මක වෙන්නට අකුසලයෙන් වළකිනවා, කුසලය ක්‍රියාත්මක කරන. මෙන්න මේ විදිහට අපට ප්‍රාණඝාතයෙන් වැළකීම සහ અભයදානය කියන මේ කුසල ක්‍රියාවන් දෙක පියවර තුනකින් දියුණු කරන්නට පුළුවන්. ඔය තුන්වෙනි පියවරට පැමිණෙනකොට තමයි අපට ආධ්‍යාත්මික වශයෙන් මනස අවදි කරගෙන සම්මුති වලින් ඔබ්බට ගිහිල්ලා සියලු කෙලෙස් ධර්ම ප්‍රහාණය කරන්නට, නිවන ස්පර්ශ කරන්නට පුළුවන් මට්ටමට අපේ සිත ප්‍රඥාවෙන් අවදි වේ. ඉතින් ඒ සඳහා ප්‍රාණඝාතයෙන් වැළකීම, ඒ වගේම અભයදානමය කුසලය කියන මේ කුසල ක්‍රියාවන් දෙක අපට නිවන් අවබෝධ කිරීම සඳහා උපකාර වෙනවා. ඔය කියන ලද ආකාරයෙන් ආධ්‍යාත්මික දැක්මක් තුල පුහුණු කළ හැකිනම්, ඉතින් ඒ සඳහා මේ සුද්ධහම් කරුණු හැම දිනාටම මහෝපකාරී වේවා කියලා අපි ආශිර්වාද කරමු. මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණේ කිරීමෙන් සිදු කරගත් සියලු කුසල් දෙවියන් සහිත ලෝකයාටත්, මිය පරලෝකීය ඥාතීන්ටත් ඔබ අප හැම දිනාටම බුදු පසේ බුදු මහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దిక පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దిక පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨාච භුම්මට්ඨා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. අද ධර්ම දේශනාවෙහි දායකත්වයෙන් දරන්නේ දෝහා කටාරෙහි සේවය කරන අසේලා අලුත්ගේ මහත්මා, වත්සලා අලුත්ගේ මහත්මිය, දෙවානී අලුත්ගේ දියණිය, මහරගම අමරාජස්ටින් මල්ලිකා මහත්මිය, ගුණදාස අලුත්ගේ මහතා සහ ඩේසි මහත්මිය විසින්. අකිල චන්දිර අලුත්ගේ පුතණුවන් මිය පරලොව ගොස් 2021 නොවැම්බර් මාස 13 වන දිනට මාස 21ක් ගත වීම නිමිති කොටගෙන ඒ පුතණුවන්ට උපදින කිසිම ආත්ම භාවයකදී මෙවන් අකල් මරණයක් සිදු නොවේවා, උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා කියන ප්‍රාර්ථනා පෙරදරි කරගෙන, ලෝකවාසී කිසිම දරුවෙකු මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා කියන ප්‍රාර්ථනාවත් ඇතිව, ඒ වගේම අභව ප්‍රාප්ත වූ ඔස්ටින් අමරසිංහ, ආරී කුරුළුගම අමරසිංහ, සොහයුරිය සහ සොහයුරාටත් නිවන් සුව ප්‍රාර්ථනා කරමින් ධර්ම ශ්‍රවණය කරන ලංකාවාසී ලෝකවාසී සැමට ආශිර්වාද කරමින්, දේශකයන්න් වහන්සේට ආශිර්වාද කරමින් අද ධර්ම දේශනාවෙහි දායකත්වයේ දරනවා. මාස 21ක් මුළුල්ලේම අඛණ්ඩව ඒ පුතණුවන් නිමිති කොටගෙන ධර්ම දානමය මහා කුසලයක් සිද්ධ කරන්නේ. අද මේ 21 වෙනි වතාවට මේ මහා පින්කම සිද්ධ කළේ හැම දිනාටම ධම්මසන්නට අවස්ථාව සලස්වා දෙමින් ධර්ම දානමය පින්කමක්, තම තමන් ධර්ම ශ්‍රවණය කරමින් ධර්ම ශ්‍රවණමය පින්කමක් සිද්ධ කරගත්තා. ඒ ਸਰව ප්‍රකාරයෙන් සිදු කරගත්තා වූ සියලු කුසල් ලෝකය සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන, පින තුන ආරක්ෂා කරන, ඉන්ද්‍රාදී සියලු පින් කැමති දෙවි දේවතාවෝ දේව මාතාවෝ සතුටින් අනුමෝදන් වෙත්වා, දෙවියන්ගේ දිවයිසුරු සම්පත් වර්ධනය කරගනිත්වා, සම්බුද්ධ ශාසනයත් මනුෂ්‍ය වර්ගයාත් චිරාත් කාලයක් එහෙන් ආරක්ෂා කෙරෙත්වා, දෙවියෝත් ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන්. මිය පරලොව යන්නට එදුණු මීට මාස 21කට ඉහතදී මිය ගිය අකිල චන්දිර අලුත්ගේ පුතණුවන්, ඒ වගේම ඔස්ටින් අමරසිංහ, ආරී කුරුළුගම අමරසිංහ යන සොහොයුරු සොහොයුරියන් ඇතුළු මිය පරලොව ගිය සියලු ඥාති හිත මිත්‍රාදීන් මේ කුසල් දහම් සතුටින් අනුමෝදන් වෙත්වා, ඒ හැම දෙනාගේම භව ගමන සුවපත් කර ගනිත්වා. අකිල පුතණුවන් ඇතුළු හැම දෙනාටම කිසියම් ආත්ම භාවයකවත් අකල් මරණ වලට ගොදුරු නොවි නිරෝගී සම්පත්තිය, දීර්ඝායු සම්පත්තිය සිද්ධ කර ගන්නටත්, සුවසේ ගුණනුවණ වඩමින් ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකින්නට මේ කුසල් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරන්. ඔබ අප හැම දෙනාටමත් මේ උදාර කුසලයේ මෙලව යහපත અભිවෘද්ධිය පිණිස පවතිවා. සසර වාසය කරන තාක් නරක ආදී සතර අපායකට, මිත්‍යා දෘෂ්ටි කුලයකට පත් නොවීම පිණිස, කල්යාණ මිත්‍ර සම්පත්තිය සද්ධර්ම ශ්‍රවණේ ලැබීම පිණිස හේතු වේවා. බුදුපසේ බුදුමහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරා. හැම දිනාටම තෙරුවන් සරණයි.